දැයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, සද්ධාවන්ත පින්වත්නි, අපි නිසරණ වනේ සෙනසුරාදා ධර්ම සාකච්ඡාවත් එක්කයි එකතු වෙන්නේ. ඉතින් එතකොට අපි මෙතෙන්දි කරන්නේ මුලින්ම යෝගාශ්‍රමීය කතිකාවත හෝ යෝගාශ්‍රමීය දිනචරියාව මතක් කරගන්නවා මුලින්ම. ඊට පස්සේ අපි ධර්ම සාකච්ඡාව සඳහා මාතෘකාව සපයා ගන්නවා යම්කිසි සූත්‍රයකින්. එතකොට අපි මේ දිනවල සංගීත සූත්‍රය මුල් කරගෙනයි සාකච්ඡාවක් පවත්වන්නේ. ඉතින් මම එහෙමනම් මුලින්ම ආරාධනා කරනවා අපේට යෝගාශ්‍රම සංස්ථාවේ කතිකාවත හෝ දිනචරියාව මතක් කරන්න කියලා 13 කුටියේ ධම්මසුබද්ද ස්වාමීන් වහන්සේට.
යෝගාචර දිනචරියාව සුමිහිරි නිවන් සැපතින් සැනසෙනු කැමති දිවිපුදා සසුන්ගත යෝගාචරයා විසින් ඒ උතුම් අර්ථය සිදු කර ගැනීම තමාගේ ප්‍රධාන කාර්ය බව නිතර සිහියේ තබාගත යුතුය. අරුණට පළමුව අවදි වීම නොගිලන් සෑම දෙනාගේ සිරිත විය යුතුය. අවදි වූ විගස අස්නෙන් නැගිට සිරුරු කිස සඳහා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවුන්හියේදී නොසිස් දිනයක් කරගත යුතුය. බුදු වටන, ඇදුරු වටන, ගිලන් වැඩිහිටි වටන යන ආදීෙහි සුදුසු කල්හියේදී දිසිනම් හීල් දන් කිස සඳහා බොජුන් හලට ගොස් නොපමාව එහි වත්සපයා සිය කුටියට යා යුතුය. බණ දහම් පුහුණුව සිරුරු පිළිදැගුම් බවුන් ඈ නියත කිසෙහිදී පිඬු සඳහා කෙඩිය දෙවීමට පළමු පිරිසිදු පැනින් දෙවූ පාත්‍රය තවිකෙහිලා තැන්පත් කොට තැබිය යුතු. පිණ්ඩපාතය සඳහා ගෙඩිය හැඬ වූ කල තෙරුවන් පුදා පාසිවුරු දරා කමටහන් ගත් සිටින් නියමිත තැනට මිනිතු පහක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමග කමටහන් මෙනෙහි කරමින්ම ගොස් අසුන්හල අසලදී මෙත් කමටහනින් යුතුව පිඬු පිණිස හැසිර පිඬු පිරිගෙන පෙරලා එන කලද කමටහන් නොහෙර ආයුතු. බොජුන්හල වත්සපයා දිවා වන්දනායෙන් පසු පැයක් පමණ පුරුදු බවුන්හියේදී පිරිවැහුම් පිරිවැස්සුම් නැතොත් ඉතුරු කාලයද භාවනාව සඳහාම යෙදවිය යුතු. සවස පහට පමණ වත් පිළිවෙත්හියේදී සන්ධ්‍යා වන්දනාදිය නිමවා වැඩිමහලු ආදීන්ගේ සුවදුක් සොයා රිසිනම් ගිලන් පසකිස සාදා පිරිසුදු සිතින් තමන් වසන කුටියට යා යුතු. පෙරයම අවසන් වනතුරු පිරිවහන බණක් නැතොත් කමටහනින් කල්ගෙවා අලුයමට පෙර අවදි වෙමි සනටුහන් කොටගෙන රෑ 10ට නිද්‍රෝපගත විය යුතු. තමාගේ සියලු වැඩ සනිටුහන් කොට ලියාගත් කාලසටහනක් තමා ඉදිරියේ තබාගත යුතුය. මොනම කරුණක් නිසාවත් එය කඩ නොකිරීමට අදිෂ්ඨාන කරගත යුතුය. දායකයන් සමග ප්‍රත්‍යසම්බන්ධව කතා නොකළ යුතුය. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගෙන් අවසර ඇතිව ධර්මදේශනාවට සම්බන්ධ විය යුතුය. තමා යෝගාවචරයෙකු බව සිහියේ තබාගෙනම ඒ කාලයේ සිහිනුවණින් ගෙවිය යුතුය. ඇතුළත තොරතුරු පිටත දීමත් පිටත තොරතුරු ඇතුළට ගැනීමත් නිසා වාද විවාද පහළ වීමට ඉඩ ඇති හේයින් එයින් මුළුමනින්ම ආරක්ෂා වීමට සිතට ගත යුතුය. ඔබගේ ගමනාදී ඉරියව් පැවැත්වීම ඔබ ගුණාගුණ පහළ කරන මගක් වන හේයින් නියම ශ්‍රමණාකල්පය රහසත් එලිපිටත් ඔබෙන් තොර නොවනසේ හැසිරිය යුතුය. කතාවත් මීටම ඇතුළත් වෙයි. තම තමාට කරගත හැකි සියලු වැඩ තමා විසින්ම කර ගැනීම යෝගාවචරයාට සුදුසුය. එබඳු දේහිදී ශාන්ත දාන්ත පැවැත්ම සාරුප්‍ය ශ්‍රමණාකල්පය යන මේවා නොබිඳෙනසේ එහි යෙදිය යුතු බව කලින්ම සිත තබාගත යුතුය. නිකරුණේ එකතු වී කතා කරමින් සිටීමට තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයාට ඉඩ නැත. එහෙයින් අත්‍යවශ්‍යක කිසක් නැතොත් අනුන් වසන කුටියකට නොවැදිය යුතු. බුද්ධ වන්දනා පිණ්ඩපාත ගමන්හිදීද ගමනාගමන සුද්ධිය නිතර පැතිය යුතු. අනෙකෙකුට හිරිහැර වනසේ භාවනාවක් පවා නොකිරීම ඔබ යුතුකම නම් අනුන් මැද තමා ගුණවත්කම් සපන්කම් හුවා දැක්වීමෙක් ඔබට ඕනෑ නැත. තමා නිතරම පරිහරණය කරන පිරිකර නියමිත තැනක තැන්පත් කර තබා ගැනීම පරිහරණයට පහසු වෙයි. වැඩ කටයුතුද ඉක්මන් වෙයි. සිතද තැන්පත් වෙයි. සිතට එන අරමුණු නිසා ඇල්මක් හෝ ගැටීමක් හෝ වෙන යම් කිසි උපක්ලේශයක් පහළ වන විට එය නුවණින් සලකා තමාගේ යෝගාවචරකම ඉස්මතු කොට සිහියට නගා එබඳු වදුරු මැඩලීමට සමතෙකු විය යුතු. බැහැර පිරිසිදුව නිතර රැක ගනිමින් දස ධම්ම සූත්‍ර, ආකංකයේ සූත්‍ර ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුද දවසට කීප විටක් සලකමින් ඇතුළත පිරිසිදුකමද දියුණුවෙන් තබා ගැනුමට නිතර සිතාගත යුතුය. සංඝයාගේ කුදුමහත් වැඩ හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 15ක් පමණ සාරවත් ධර්මානුශාසනයක් කිරීමටද පුරුද්ද තබාගත යුතුය. කරන හැම වැඩක්ම ක්‍රමානුකූලවත් හොඳට පිරිසුදුවටත් කිරීමට සිතට ගත යුතුය. ආගන්තුකව පැමිණෙන පැවිදි පින්වතුනට වද්දැක්වීම ඔබ ගුණ දියුණුවට උපකාර වන්නා සේම සංවාසාරහ නොවන්නන්හා ගැටීම ගුණ පරිහානියට හේතුවන වගද තදින් සිතට ගත යුතුය. පිටත අත්‍යවශ්‍යක ගමනක් යාමට ඇතොත් ඒ යෝගාශ්‍රමීය කතිකාවතෙහි සඳහන් ලෙසින් කළ යුතුය. වත්පිළිවෙත් සම්පූර්ණවද පිරිසුදු ලෙසද ක්‍රමානුකූලවද කරන සැටි උගෙන එහි යෙදීම ඔබේ සීල පරිපූර්ණයට උපකාර වන බව සලකා වත්ත සම්පන්නයෙකු වීමට උත්සාහ ගත යුතුය. ප්‍රමාණ ඉක්ම කෙරෙන ලියුම් ගනුදෙනුවද යෝගාවචර තත්ත්වයට බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අතහැර දැමිය යුතුය. සැහැල්ලු පැවැත්ම පැවිදි ජීවිතය පවත්වා ගැනීමේ පහසුම ක්‍රමයේ හේයින් පොත පවත පවා අධිකව ගොඩ ගසා ගැනීමෙන් වලකීම ඔබේ යුතුකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසලටවත් නොගත යුතු. ශ්‍රී කල්යාණී යෝගාශ්‍රමී කතිකාවතට හා මෙම ස්ථානයේ කතිකාවතටද එකඟව වැඩගෙන යාම මෙහි වසන ඔබේ හා අන්‍යයන්ගේ පහසුව සඳහා වෙනු ඇත. එහෙයින් ඒ ඔබේ සිතට වද්දා ගැනීම ඔබේ යුතුකමය. යෝගාවචර දිනචරියාවයි.
හොඳයි, එතකොට අපි මතක් කරගත්තේ මේ යෝගාවචර දිනතරියාව. ඊළඟට අපිට තියෙන්නේ ධර්ම සාකච්ඡාව සඳහා යම් මාතෘකාවක් සපයා ගන්න. ඒක අපි මේ දිනවල සංගීති සූත්‍රයෙන් ඉදිරිපත් කරගෙන තිනවා. දීඝනිකායේ තුන්වෙනි කොටසේ එන සංගීති සූත්‍රය. එhmenan අදට නියමිත කොටස ඉදිරිපත් කරන්න කියලා මම ධම්මසබද සානාසයෙන් ඉල්ලා සිටිනවා.
අතර සංස සංගීති සූත්‍රය තිකනිපාතය දීඝනිකායේ පාඨික වර්ගය සංගීති සූත්‍රය 364 පිටුව තිකනිපාතය. අත්තිකෝ ආවසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන තයෝ ධම්මා සම්මදක්ඛාතා තත්ථ සබ්බේ හේව සංගායි තබ්බං න විවදි තබ්බං යතහ ඉදම් බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සාන කතමා තයෝ ධම්මා. එවත්නි අරහතු සම්‍යක් සම්බුද්ධ වූ දන්නා දක්නායේ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද දහම් තුනක් ඇත. එහි සියල්ලන් විසින්ම යම්සේ මේ සස්න බොහෝ කල් පැවතිය හැකි වන්නේද බොහෝ කල් සිටුනෙක් වන්නේද එසේ සමගව ගැයිය යුතු. එය බොහෝ දෙනාට වැඩ පිණිස බොහෝ දෙනාට සුව පිණිස තොවට අනුකම්පාව පිණිස දෙව් මිනිස්නට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේය. ඒ කවර දහම් තුනෙක්ද යත් තීනි අකුසල මූලානි ලෝභෝ අකුසල මූලං දෝසෝ අකුසල මූලං මෝහෝ අකුසල මූලං තීනි කුසල මූලානි අලෝභෝ කුසල මූලං අදෝසෝ කුසල මූලං අමෝහෝ කුසල මූලං තීනි දුච්චරිතානි කාය දුච්චරිතං වචී දුච්චරිතං මනෝ දුච්චරිතං තීනි සුචරිතානි කාය සුචරිතං වචී සුචරිතං මනෝ සුචරිතං තයෝ අකුසල විතක්කා කාම විතක්කෝ ව්‍යාපාද විතක්කෝ විහිංසා විතක්කෝ තයෝ කුසල විතක්කා නික්කම්ම විතක්කෝ අභ්‍යාපාද විතක්කෝ අවිහිංසා විතක්කෝ තයෝ අකුසල සංකප්පා කාම සංකප්පෝ ව්‍යාපාද සංකප්පෝ විහිංසා සංකප්පෝ තයෝ කුසල සංකප්පෝ නික්ඛම්ම සංකප්පෝ අභ්‍යාපාද සංකප්පෝ අවිහිංසා සංකප්පෝ තිස්සෝ අකුසල සංඥා කාම සංඥා ව්‍යාපාද සංඥා විහිංසා සංඥා තිස්සෝ කුසල සංඥා නික්ඛම්ම සංඥා අභ්‍යාපාද සංඥා අවිහිංසා සංඥා තිස්සෝ අකුසල ධාතුයෝ කාම ධාතු ව්‍යාපාද ධාතු විහිංසා ධාතු තිස්සෝ කුසල ධාතුයෝ නික්ඛම්ම ධාතු අභ්‍යාපාද ධාතු අවිහිංසා ධාතු අපරාපි තිස්සෝ ධාතුයෝ කාම ධාතු රූප ධාතු අරූප ධාතු අපරාපි තිස්සෝ ධාතුයෝ රූප ධාතු අරූප ධාතු නිරෝධ ධාතු අපරාපි තිස්සෝ ධාතුයෝ හීන ධාතු මධ්‍යම ධාතු පනීත ධාතු තිස්සෝ තණ්හා කාම තණ්හා භව තණ්හා විභව තණ්හා අපරාපි තිස්සෝ තණ්හා කාම තණ්හා රූප තණ්හා අරූප තණ්හා අපරාපි තිස්සෝ තණ්හා රූප තණ්හා අරූප තණ්හා නිරෝධ තණ්හා අන්‍යද තෘෂ්ණා තුනෙක රූප තෘෂ්ණා අරූප තෘෂ්ණා නිරෝධ තෘෂ්ණා.
ඔව්, එතකොට අපිට ඒක ගැන තමයි අද ටිකක් කතා කරන්න තියෙන්නේ. එතකොට තණ්හාව ගැන විවිධාකාරයෙන් විස්තර කරලා තියෙනවා දහමේ. අපි ටිකක් ඕනනම් මාතෘකාවට ලිහිල් කරගත්තොත් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා මුලින්ම සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වපු තැන් බොහෝ තියෙනවා. එතකොට කාම තණ්හාව අපි කාටත් ප්‍රකටයි. අපි රූප බලන්න කැමති, සද්ද අහන්න කැමති, ඊළඟට රස බලන්න කැමති, ගඳ සුවඳ විඳින්න කැමති, ඊළඟට කයෙන් අපි කැමති කැමති ස්පර්ශයන් ලබන්නත් කැමති. එතකොට මෙන්න මේ පංචකාම ගුණ සම්බන්ධයෙන් නැත්තම් මේ වස්තුකාමයේ කියලා කියනවා. දැන් මෙන්න මේ වගේ ඇහැ පිනවන, කන පිනවන, දිව පිනවන, නාසය පිනවන, කය පිනවන, ඒ බඳු ඒ පංචකාම ගුණයන් ලබන්න ලොකු කැමැත්තක් අපේ තියෙනවා. ඉතින් එතකොට අපි සාමාන්‍යයෙන් ඒ පංචකාමයන් පුළුවන් තරම් විඳින්න, පංචකාමයන්ගෙන් හිත සතුටු කරව ගන්න ලොකු කැමැත්තකින්. ඒකට ඒක තමයි සාමාන්‍යයෙන් ගිහි ජීවිතයේ සාමාන්‍යයෙන් ඉතින් ඒක තමයි ප්‍රධානත්ව වශයෙන් ප්‍රධාන කාර්ය වශයෙන් කරන්නේ. එතකොට මිනිස්සු එතකොට පුළුවන් තරම් රූප බලනවා, සද්ද අහනවා, ගන්ධ සුවඳ බලනවා, රස බලනවා, ස්පර්ශ ලබනවා. එතකොට ඔන්න වගේ කාම තණ්හාවක්. එතකොට මේක මනුස්ස ලෝකේ විතරක් නෙමෙයි. එතකොට දිව්‍ය ලෝකෙත් තනිකරම එතකොට කාම තණ්හාවක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. දිව්‍ය ලෝක හයක් ගැන කතා කරනවා. එතකොට මේ දිව්‍ය ලෝක හයේමත් එහෙමනම් මෙන්න මේ වගේ කාම තණ්හාවක් ක්‍රියාත්මක වෙනවා. පුළුවන් තරම් ඇස කන නාස ආදී ඉඳුරන් පිනවමින් ගත කරන්න පිරිස උත්සාහන්ත වෙනවා. එතකොට මේක කාම තණ්හාව වශයෙන් එතකොට අපිට එච්චර අමාරු නෑ තේරුම් ගන්න. ඊළඟට වෙනම පෙන්නනවා භව තණ්හාවක් කියලා. ඒක ටිකක් සූක්ෂමයි. ඒ කියන්නේ මේ මොහොතේදී අපි මේ 100%ක් තෘප්තිමත් නැහැ. එතකොට අපේ හිත කියනවා මීට වඩා හොඳයි. මීට වඩා හොඳයි ඊළඟ මොහොත. මීට වඩා හොඳ ඊළඟ තත්වයක්. මේ මොහොත හරි ඒකාකාරී. මේ මොහොත හරි පාළුයි. කිසිම මේ හිතට සතුටක් නැහැ. ඊළඟ මොහොතක අපි සතුට බලාපොරොත්තු වෙනවා. එතකොට ඊළඟ මොහොතක් පතමින් ඊළඟ මොහොතක සතුට පතමින් ඊළඟ මොහොතකට නැඹුරු වෙච්ච ගතියක් අපි ගාව තියෙනවා. සාමාන්‍යයෙන් තණ්හාවේ තියෙන එක ස්වરૂපයක් තමයි මෙන්න මේ නැති කියන සත්‍යය නිකන් නැමීමක් තියෙනවා. ඊළඟ මොහොතකට නැමීමක් තියෙනවා. එතකොට ඔන්නෝක තමයි භව තණ්හාවේදී ක්‍රියාත්මක වෙන්නේ. හැම තිස්සෙම දැන් මේ මොහොත සිටසිය අතෘප්තිමත් නැහැ. ඊළඟ මොහොතකට නැමිලා ඊළඟ මොහොතේ සැප ලැබෙයි, ඊළඟ මොහොතේ සතුට ලැබෙයි, ඊළඟ මොහොතේ තෘප්තියක් ලැබෙයි කියලා ඔන්න අපි ඊළඟ මොහොත ප්‍රාර්ථනා කරමින් ඉන්නවා. දැන් එතකොට තියෝක බොහොම සූක්ෂමව ක්‍රියාත්මක වෙනවා අපේ හිතේ. අපි තුමු අපි මොකක් හරි රස්සාවක් කර ඉන්නවා. දැන් ඒ රස්සාව ගැන අපි තෘප්තිමත් නැහැ. අපි තුමු මීට වඩා හොඳ තත්ත්වයක් මේ රස්සාවෙන් ගන්න පුළුවන්. නැත්නම් මීට වඩා හොඳ උසස් වීමක් මට අවශ්‍යයි. ඔන්න උසස් වීම ගැන ප්‍රාර්ථනා කරනවා. උසස් වීම ගැන කටයුතු කරමින් ඉන්නවා. ඊළඟට අපි හිතමු එහෙම නැත්නම් ඔන්න මේ මොහොතේදී අපි හුස්ම රැල්ලකට හිත දාගෙන ඉන්නවා. හුස්ම රැල්ලට හිත දාගෙන ඉන්නවා. හැබැයි එතකොට ටිකක් ඒකාකාරයි. බොහොම එක්ක හුස්ම රැල්ල තුනී වෙලා ගිහිල්ලා හුස්ම රැල්ලේ ටිකක් අර රසයක් කිසිම නැහැ. ඉතින් ඔන්න ඊළඟ මොහොතක් ගැන අපේ හිත කියනවා. තණ්හාවෙන් කියනවා මේක කම්මැලි. ඊට වඩා හොඳයි සක්මනට ගියානම්. ඊට වඩා හොඳයි පිම්බීම හැකිලිම කරානම්. ඊට වඩා හොඳයි දැන් ආස්වාසේ නම් බල බල හිටී. ඊට වඩා හොඳයි නම් ප්‍රස්වාසයේ බැලුවානම්. ප්‍රස්වාසයේ නම් බල බල හිටී. ඊට වඩා හොඳයි ආස්වාසයේ බැලුවානම් කියලා අර මේ මොහොත සම්පූර්ණයෙන්ම අපි ප්‍රතික්ෂේප කළා. ඊළඟ මොහොතක් ගැන පතන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ නිසා භව තණ්හාවට කියනවා භව නෙත්ති කියලා. නිකම් භවයට මේ කියන්නේ ඊළඟ මොහොතකට ඊළඟ පැවැත්මක් කරෙහි අපේ හිතේ තියෙන නතියක්, අපේ හිතේ තියෙන නැඹුරුවක්. ඉතින් ඕක දැන් බොහොම මේ ටිකක් දිගට ගියාම ඊළඟ භවයක් දක්වාම යනවා. දැන් ඒතර මේ භවය මට එච්චර සාර්ථකුනේ නැහැ. මේ භවය මට යත් එක්ක ඉන්න හම්බුන්නේ නැහැ. ඉතින් ඊළඟ භවයේ හරි මං යත් එක්ක ඉන්න ඕනේ කියලා ඉතින් ඊළඟට අපි සින්දුවකුත් ලියනවා. ඉතින් ඔන්න වගේ අපි මේ ඊළඟ භවයක් ගැන පතන ගතියක් ඊළඟට යනවා. එතකොට මේක භව තණ්හාවක් වශයෙන් අන්න එතකොට තවත් බොහොම ප්‍රබලව ක්‍රියාත්මක වෙනවා. මේ භවය එතකොට තෘප්තිමත් නැහැ ඊළඟ භවයක්. දැන් එතකොට මේකේ සූක්ෂම தත්ත්වය තමයි මේ මොහොතේ සතුටු නැහැ ඊළඟ මොහොතේ සතුටක්. එතකොට මේක හරීම සූක්ෂමයි. දැන් මේකත් එක්කම ඇඳිලා තියෙනවා විභව තණ්හාව. එතකොට මේ මොහොත ප්‍රතික්ෂේප කරනවා. මේ මොහොතෙන් කොයි වෙලාවද පැනලා යන්නේ? මේක හරීම ඒකාකාරී, මේක හරීම පාළුයි, මේක කිසිම ගතියක් නැහැ. ඉතින් කොයි වෙලාවද මම මේකෙන් පයින්නේ? අන්න මේ මොහොත ප්‍රතික්ෂේප කරන ගතිය මේ ලෝකේ මේ මොහොතේ විභවයක්. මේ මොහොතේ විනාශයක්. බලමින් ඊළඟ මොහොතක් ගැන සතුටු වෙනවා. ඊළඟ මොහොතක් ගැන හිතේ සිහිනයක් මාලිගාවක් තනා ගන්නවා. එතකොට මේ විභව තණ්හාවයි භව තණ්හාවයි හරියට නිකන් අර කාසියක දෙපැත්ත වගේ ඒක එකක් තියෙනවට අනිත් එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ දැන් අද කතා කරනවා ඊට ටිකක් එහා ගිහිල්ලා රූප තණ්හා, අරූප තණ්හා, නිරෝධ තණ්හා කියලා තත්ත්ව තුනක්. දැන් එතකොට රූප ලෝකය ගැන අපිට තණ්හාවක් ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි හිතමු කෙනෙක් ඔන්න භවනාවක් වඩනවා. භවනාවක් වඩනකොට ලොකු සතුටක් ඇති වෙනවා. හිතේ ලොකු නිරාමිස ප්‍රීතියක් ඇති වෙනවා. හිත ගිහිල්ලා මොකක් හරි අරමුණක එල්බගෙන අපි හිතමු හොඳ කුසල ආරම්භණයක එල්බගෙන බොහොම තෘප්තිමත් වෙනවා. ඉතින් එතන ලොකු සතුටක් තියෙනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් ධ්‍යාන සුඛයක් කියලා කියනවා. ඔන්න දැන් එතන රූපාවචර ධ්‍යාන හතරක් පෙන්නනවා. ප්‍රථම අධ්‍යානය, ဒုတိය අධ්‍යානය, තෘතිය අධ්‍යානය, චතුර්ථ අධ්‍යානය කියලා. එතකොට දැන් මේ මෙබඳු දෙයක් කෙනෙක් අත්දකින්නකොට සමහරවිට මේ ධ්‍යානය මට තව දිගට තියන්න පුළුවන් නම්, නැත්නම් මේ ධ්‍යානයම මට දිගට තව ඉන්න පුළුවන් නම්, මේ ආස්වාදයේම තව දිගට ලබන්න පුළුවන් නම් කියලා අන්නේ ධ්‍යානයට, ධ්‍යාන සුඛයට, සුවයට කෙනෙක්ගේ හිතේ තණ්හාවක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ධ්‍යානලාභීන් ඒ ධ්‍යාන සුඛය තව මේ කියන වසී කරනවා කියලා. ධ්‍යානය තව තව වසී කරනවා. ඒකට ඕන වෙලාවක සමවදින්න පුළුවන්, ඕන කාලයක් ඒකේ තුල රැඳී ඉන්න පුළුවන්, ඕන මොහොතක ඒකෙන් අයින් වෙන්න පුළුවන්. ඊළඟට අයින් වුණාට පස්සේ ඒකේ තමන් අත්දකපු දේවල් ආයෙත් මේ ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න පුළුවන්. මේ විදිහට මේ වසීතා පහක් කියනවා. ඒතර මෙන්න මේ වසී කිරීම වශයෙන් නැතයි තමන් ඒ ධ්‍යානය තමන්ට නිකන් මේ හොඳට තමන් යටතටපත් කරගත්තා වගේ. දැන් නිකන් තමන්ගේ අතේ ඕනලාවක තියෙන ඕනලාවක තෙන්ට යන්න පුළුවන්. ඕන තරම් එතන ඉන්න පුළුවන්. ඕන වෙලාවක එකෙන් එළියට එන්න පුළුවන්. මෙන්න මේ වගේ තමන්ගේ යටතට තමන් මේ ධ්‍යානයපත් කරගත්තා නම් යම්සි කෙනෙක් සමහරවිට යා මැරෙනකොටත් එබඳු හැකියාවක් සහිතව මැරුණොත් ඔන්න ඊට අනුරූප මේ බ්‍රහ්ම ලෝකයට යන්න පුළුවන් කියලා කියනවා. එතකොට ප්‍රථම ධ්‍යානයට අනුරූප බ්‍රහ්ම ලෝක, ද්විතිය ධ්‍යානයට අනුරූප බ්‍රහ්ම ලෝක, මේ ආදී වශයෙන් එතකොට මේ බ්‍රහ්ම ලෝක පෙන්ලා තියෙනවා. ඉතින් එතකොට දැන් මේ බ්‍රහ්ම ලෝක රූපාවචර බ්‍රහ්ම ලෝක වලට තියෙන ඒබඳු කැමැත්තක්, ඒ රූපාවචර ධ්‍යාන වලට තියෙන ඒබඳු කැමැත්තක් යම්ස කෙනෙක්ගේ හිතනවා නම් අන්න රූප තණ්හාවක් කියලා කියන්න පුළුවන්. දැන් ඕකෙම අරූප තණ්හාවක් ගැන ඊට පස්සේ පෙන්නනවා. එතකොට මේ රූප කියන එක මහාම ගොරහැඩි, හරි රළුයි. ඊට වඩා හොඳයි අරූපේ, රූප නැති තැනක්. එතකොට මේ රූපයේ තියෙන සාමාන්‍ය රූපණ ස්වභාවයක් කියලා මේ පෙළෙන ගතියක් තියෙනවා. මේකේ මැස්සෙක් ඇහුවත් මේක පෙළෙනවා, මදුරුවෙක් ඇහුවත් මේක පෙළෙනවා, මේකට හැමතිස්සම බඩගිනි වෙනවා, මේකට ලෙඩ හැදෙනවා. ඉතින් මේ රූපය කියන එක මහා වදයක්, මේක මහා කරදරයක්. රූපෙන් තොරනම් හොඳයි කියලා ඔන්න අරූපයක් පතනවා. එතකොට දැන් එතන යනවා අරූප තණ්හාවක්. රූපයෙන් අයින් වෙනවා, රූපය ගැන විභවයක්, අරූපයක් ගැන පතනවා. එතකොට අරූප තණ්හාවක් ඔන්න පහළ වෙනවා. එතකොට කෙනෙක් අපි හිතමු ඔන්න කසිනව එහෙම වඩලා ඔන්න අරූප ධ්‍යානයක් මේ එයා ඔන්න අත්දකින්න පටන් ගන්නවා. මොකක්ද ඒකට කියන්නේ? මේ අනන්තං ආකාසු, ආකාශයේ අනන්තයි කියලාගෙන ඔන්න එයාට පුළුවන් මේ අර හිරවෙච්ච ගතියෙන් අයින් වෙලා, නැත්නම් ධ්‍යානවල මුල් රූපාවචර ධ්‍යානවල තියෙන්නේ නිකන් එක අරමුණක් තුළ කිඳාව බැස්ස ගතියක්. ඒ අරමුණ තුළ හිර වෙලා. නමුත් අරූප ධ්‍යානවලට යනකොට හාත්පස පැතිරිච්ච ගතියක්, සීමාන්තික ගතියක්, කිසිම සීමාවක් නැහැ. අනන්තෝ ආකාශෝ, මේ ආකාශයේ අනන්තයි කියලා අන්න කෙනෙක් නැවත නැවත විතර්ක කළා, නැවත නැවත ඒකට සමවැදිලා ඔන්න අනන්තං ආකාසං කියලා මේ ආකාසනංචායතන අරූප ධ්‍යානයක් උපදවනවා. එහෙම නැත්නම් විඥාණය අනන්තයි. ඒ කියන්නේ මේ අහස අරමුණු කරපු විඥාණය, අහස අරමුණු කරපු අපේම හිත අනන්තයි. ඔන්න එහෙම කියලා අනන්තං විඥාණං කියලා ඔන්න විඥානංචායතනයක් කෙනෙක් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්, නැත්නම් කෙනෙක්ට අත්දකින්න පුළුවන්. ඊට පස්සේ දැන් මේ විඥාණය අනන්තයි, ඒ වගේම ආකාශයත් අනන්තයි කියලා ගත්තා. දැන් එතකොට අර ඒ ආකාශය අනන්තයි කියලා කිතුපු විඥාණය දැන් ඔන්න අනන්ත වෙලා. දැන් මේ විඥාණයත් ඊට පස්සේ අත්හැරලා දාලා මෙතන කිසිත් නැහැ කියලා. ආකින්චඤ්ඤායතන කියලා ඔන්න ඊළඟට අරූප ධ්‍යානයක් පෙන්නනවා, කිසිත් නැති තත්වයක්. එතකොට ඒ කිසිත් නැති බව අනන්තයි. ඒතර හාත්පස කොහේ බැලුවත් කිසිවක්වත් කිසිම දෙයක් නැහැ කියලා ඔන්න ආකින්චඤ්ඤායතන කියලා තවත් ඔන්න අරූප ධ්‍යානයක් පෙන්නනවා. ඊට පස්සේ නේව සංඥා නාසඤ්ඤායතන කියලා තවත් අරූප ධ්‍යානයක් පෙන්නනවා. සංඥාව ඇත්තේත් නැහැ, සංඥාව නැත්තේත් නැහැ කියලා. ඉතින් මේ ඔක්කොම අරූප ධ්‍යාන තනිකරම උපේක්ෂාව මත පදනම් වෙලා තිනවා. ඒ වගේමයි මේ වැය මොකක්වත් මේ සීමාවක් නැහැ. සම්පූර්ණ හාත්පස පැතිරිච්ච ස්වභාවයක් තමයි ඒතකොට අරූප ධ්‍යානවල තියෙන. ඉතින් රූපාවචර ධ්‍යානය එක්ක සැලකුවාම ඒතකොට අරූපාවචර ධ්‍යානවල මහා මේ ආස්වාදයක් තියෙන පුළුවන්. බොහොම සූක්ෂම මට්ටමක නිරාමස ප්‍රීතියක් තියෙන පුළුවන්. ඒතකොට කෙනෙක් ඒකටත් බැඳෙනවා, ඒකටත් ඇලෙනවා. ඊට පස්සේ දන්න කෙනෙක් ඒ රූපාවචර ධ්‍යානය මේ අරූපාවචර ධ්‍යානය බලාගෙන තමයි වාඩි වෙන්නේ. එයා වාඩි වුණා, වාඩි වුණ ගමන් ටිකක් යම් යම් ඊට උමනා කරන මේ පරිකර්ම ටික කරා කළා ඉවරලා ඊට පස්සේ ඔන්න යනවා අරූපාවචර ධ්‍යානට. ගිහිල්ලා ඒකේ බොහොම සුවපත්ව ඉන්නවා. ඒකේ බොහොම මුළු අනන්තයටම හිත දාගෙන, හාත්පස හිත පතුරවගෙන ඉන්න පුළුවන්. ඉතින් එතකොට ඉතින් මේ தත්වය ගැන කෙනෙක්ගේ හිතේ තණ්හාවක් ඇති වුණොත් ඔන්න ඒ අරූපාවචර ධ්‍යානය වශී කරනවා එයා. ඕන ලාකේකට යන්න පුළුවන්, ඕන වෙලාවක ඒකේ ඉන්නත් පුළුවන්, ඕන වෙලාවක ඒකෙන් මිදෙන්නත් පුළුවන්. ඊළඟට ඒක ගැන ඊළඟට ආයේ ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නත් පුළුවන්, ආපසු හැරලා බලන්නත් පුළුවන් ඒ තමන් විඳපු තත්ත්වය ගැන. ඉතින් මෙන්න මේ විදිහට ඔයවා වසී කළා ඒකේ හොඳ මේ අර කියන්නේ මාස්ටරින් කියලා හොඳ ඒකට මේක තමන්ගේ වසයට ගත්තොත් එහෙම අන්න ඊළඟට මේ යාට පුළුවන් වෙනවා අපි තුම යා මැරෙනකොටත් ඔන්න මේ හැකියාව සහිතව මැරෙන්න. ඊට පස්සේ ඔන්න ඒ ඊට අනුරූප මේ බ්‍රහ්ම ලෝකයට යනවා කියලා කියනවා. එතකොට ආකාසානංචායතන බ්‍රහ්ම ලෝකයක්, විඤ්ඤාණංචායතන බ්‍රහ්ම ලෝකයක්, ආකින්චඤ්ඤායතන බ්‍රහ්ම ලෝකයක්, නේව සංඥා නාසඤ්ඤායතන බ්‍රහ්ම ලෝකයක් පෙන්ලා තියෙනවා. එතන මේ ඔක්කොම අරූපාවචර බ්‍රහ්ම ලෝක. එතන රූපයක් නැහැ. එතන තියෙන්නේ හුදු සිතක් පමණයි. අර කියන්නේ මේ මොකද්ද මේ සිංහල පොත ගත්තෙන්නේ සිත මිස කය නැති බඹලෝ සතරකි කියලා. ඉතින් එතකොට මේ සිත විතරයි තියෙන්නේ, කයක් නැහැ. එතකොට එතන ඉන්නවා දිගටම. එතන ඉන්න පුළුවන් ඉතින් කල්ප ගණන් ඉන්නවා කියලා තමයි කියන්නේ. ඉතින් එතනට කිසිම බුදු කෙනෙකුටවත් යන්න බෑ කියනවා. බුදු කෙනෙකුටවත් ඒගොල්ලන් එක සංනිවේදනයක් කරන්න බෑ. එතකොට ඒ ධ්‍යාන ශක්තිය තියෙන තාක් ඒ අරූපාවචර බ්‍රහ්ම ලෝකේ ඉන්න පුළුවන්. ඉතින් මේවට පවා ඉතින් හිත ඇලෙන්න පුළුවන්. දැන් අපි මේවා කතා කරද්දී සමහරට කෙනෙකුට හිතෙනවා මේවා මොකටද ඇති වැඩක් නැහැ නේ කියලා. නමුත් අර ඒ ධ්‍යාන සුඛයක් අත්දකපු කෙනෙක් සමහරට ඒකේ තියෙන ඒ සුඛයට ඒ සුවයට ඇලෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ ආ මේ රූප සම්බන්ධයෙන් නෙමෙයි යාගේ හිතේ ඇල්ම තියෙන්නේ අරූප සම්බන්ධයෙන්. එතකොට මේ වගේ රූප තණ්හා අරූප තණ්හා ගැන දැන් ඔන්න යම් කෙටි හැඳින්වීමක් අපිට ওই විදිහට කරගන්න පුළුවන්. ඊළඟ අද තවත් ඉදිරිපත් කරලා තියෙනවා නිරෝධ තණ්හා කියලා. දැන් බැලුවාම ඒ කියන්නේ මේ බුදුන් වහන්සේගේ ධර්මයේ මේ තණ්හාව විවිධ පැතිවලින් පෙන්නනවා. දැන් එකක් තමයි අර අපි කතා කරපු කාම තණ්හාව. මේ අපිට මනුස්ස ලෝකේ කාම ලෝකේ තියෙන මේ කාම තණ්හාව. ඒක ඉතින් අපිට පැහැදිලි එච්චරම අමාරු නැහැ තේරුම් ගන්න. ඒ වගේමයි භව තණ්හාව. ඒකත් ඉතින් එච්චරම අමාරු නැහැ තේරුම් ගන්න. නිකන් අපිට තේරෙනවා මේ මොහොතේ මම 100%ස් තෘප්තිමත් නැහැ. මම ඊළඟ මොහොතක් ගැන පතන ගතියක් අපි ගාව තියෙනවා. ඒකත් ඉතින් එච්චරම අමාරු නැහැ තේරුම් ගන්න. සමහරවිට ඉතින් මේ වෙලාවේදී මගේ කකුල රිදෙනවා, අතන රිදෙනවා, මෙතන රිදෙනවා, මෙතන හරි රස්නේ, මෙතන හරි සීතලයි, ඔන්න ඒකේ හිතලා ඔන්න මෙතනින් කොහමද අයින් වෙන්නේ? මෙතනින් කොහොමද මම ඉක්මනට පැනගන්නේ කියලා ඔන්න විභව තණ්හාවක්. ඒතර මේ తත්වය මේ මොහොත ප්‍රතික්ෂේප කරන ගතිය. ඉතින් ඒකත් ඒ තරම් අමාරු නැහැ තේරුම් ගන්න. නමුත් මේ නිරෝධ තණ්හාව ගත්තාම ඊට වඩා ටිකක් සූක්ෂමයි කියන්න පුළුවන්. දැන් ඒතර නිරෝධයන් ගැන තියෙන තණ්හාවක්. දැන් ඕක ඒ කියන්නේ දැන් ඔය පොත්පත්වල තෝරනවා මේ නිරෝධය කියලා කිව්වහම මෙතෙන්දි කතා කරන්නේ විභව තණ්හාව මේ කියලා. ඒ කියන්නේ දැන් එයාට මේ හිටිය ඇති වෙලා දැන් නිරුද්ධ වෙන්න මේක අවසන් කරන්න විභවයක්. දැන් අර භව තණ්හාව තව තව ඈතට ගියාම මේක යනවා මේ මොකක්ද ඒකට කියන්නේ ශාස්ත්‍ර දෘෂ්ටියක් දක්වා. ඒ කියන්නේ දිගට 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 ඉන්න ඕනේ ගමක්. දිගට ඉන්න ඕනේ යාට භවයේ ඉන්න ඕනේ ගතියක්. විභව තණ්හාවේ දිගට මේ ඒක තව මුල් බැස ගත්තාම ඒකෙන් එන්න පුළුවන් උච්ඡේද දෘෂ්ටියක්. මෙතන ඉක්මනටම ඉවර කරන්න ඕනේ. මේ භවයෙන් පස්සේ ඔක්කොම විනාසයි. ඔක්කොම සියල්ල අවසానයි කියලා අන්නේ උච්ඡේද දෘෂ්ටියකට යන්න පුළුවන්. අන්නේ බඳු උච්ඡේද දෘෂ්ටියක් නැත්තං ඒ උච්ඡේදයක් කෙරෙහි හිතේ එන්න පුළුවන් තණ්හාවක් වශයෙන් නිරෝධ තණ්හාව පෙන්වනවා. එතකොට එයා දැන් මේ භවයේ හිටිය ඇති වෙලා මේ ජීවිතයේ ඇති වෙලා මේකේ තියෙන දුක්ඛම් කටළු ගැන තේරිලා එයාට දැන් මේක ඉතනින් ඉවර කරන්න ඕන නිරෝධයක්. අවසානයක්. අවසානයක් ගැන උච්ඡේදයක් ගැන එයාගේ හිතේ තණ්හාවක් තෙන්න පුළුවන්. ওই විදිහටත් තෝරනවා. වෙයි ඊට වඩා ටිකක් ඉතින් ගැඹුරුයි මේක නිරෝධ තණ්හාව කියන්නේ නිවන් දකින්න තියෙන තණ්හාව කියලා ගත්තාම. දැන් නිවන් දකින්නත් අපේ හිතේ උමනාවක් තියෙනවා. තොර මෙන්න මේක එකාතකින් මේ සාධනීය පැත්තක් තියෙනවා මේකේ. උදාහරණයක් වශයෙන් දැන් එක්තරා අවස්ථාවකදී මේ ආනන්ද ස්වාමීන් වහන්සේ යනවා අර භික්ෂුණියක් ළඩ වෙලා මේ පොඩ්ඩක් බලන්න කියලා. මේ භික්ෂුණිය ආරාධනාවක් එවනවා පොඩ්ඩක් මේ ආනන්ද හාමුදුරන්ට එන්න කියලා. ඉතින් ඔන්න ආනන්ද හාමුදුරුව මේ ළඩු බලන්න යනවා. ඉතින් ළඩු බලන්න ගිහිල්ලා මේ ඒ ආනන්ද හාමුදුරුව කියන එක අවවාදයක් තමයි මේ තණ්හා සම්භූතෝ අයන් භගිනිකායෝ තණ්හං නිසාය තණ්හා පහතබ්බෝ. නැගණියනි මේ කය තණ්හාව නිසා හටගත් එකක්. මේ අපේ කය කියන්නේ තණ්හාව නිසා හටගත් එකක්. තණ්හං නිසාය තණ්හා පහතබ්බෝ. තණ්හාම ප්‍රයෝගී කරගෙන තණ්හා ප්‍රහාණය කරනවා. ඊළඟට කියනවා මාන සම්භූතෝ අයන් භගිනිකායෝ මානං නිසාය මාන පහතබ්බෝ. ඒ කියන්නේ මේක මේ කය කියන එක මාන්නේ නිසා හටගත් එකක්. හැබැයි මාන්නේ උපයෝගී කරගෙන මාන්නේ ප්‍රහාණය කරනවා. ඊළඟට තවත් කියනවා ආහාර සම්භූතෝ අයම් භගිනී කායෝ ආහාරන් නිසාය ආහාරම් පහතබ්බෝ. කියන්නේ මේ කය හැදලා තියෙන්නේ ආහාර නිසා, ආහාර මුල් කරගෙන. හැබැයි ආහාරම පාවිච්චි කරලා ආහාරය ප්‍රහාණය කරලා දානවා. ඉතින් ඔන්න ඔය විදිහට ප්‍රකාශ තුනක් එනවා. තවත් ඉතින් අර මේ තුනේ සම්බන්ධයෙන් තවත් කැලලක් එනවා. ඉතින් ඔන්න ඔය විදිහට කරන ඒ ප්‍රකාශයේ බිකුණුපස්සේ සූත්‍රයේදී අර තණ්හං නිසාය තණ්හා පහතබ්බෝ කියන එක හරි වටිනා ප්‍රකාශයක්. තෙතෙන්දී ආනන්ද ස්වාමීන් වහන්සේ මේ ලස්සන උපමාවක් දෙනවා. දැන් යම් කෙනෙකුට මේ ආරංචියක් එනවලු ඔන්න වෙන කොහේ හරි ඉන්න ස්වාමීන් වහන්සේ නමක් මේ රහත් වෙලයි කියලා. දැන් එතකොට ආරංචිය ආවහම දැන් මෙයා කල්පනා කළොන අපරා තාම මට රහත් වෙන්න බැරි වුණානේ. ඒ ස්වාමීන් වහන්සේට රහත් වුණා. අපි හිතමු එයා අපිත් එක්ක ඔන්න එකට උපසම්පදා වෙලා තියෙන්නේ. එකට උපසම්පදා වෙච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක් ඔන්න රහත් වෙලා කියලා දැන් ඒ ස්වාමීන් වහන්සේ පිටුම් වෙන තැනකට ගියා. ඔන්න ආරංචි වෙනවා අන්න අහවල් ස්වාමීන් වහන්සේ රහත් වෙලා කියලා. දැන් මේ ස්වාමීන් වහන්සේ කල්පනා කරනවලුත් මට තාමත් රහත් වෙන්න බැරුණා. ඒ ස්වාමීන් වහන්සේ නම් රහත් වුණා. මාත් කොහොම හරි රහත් වෙන්න ඕනේ කියලා අන්න මේ අරහත්ත්වයේ සම්බන්ධයෙන් නැත්තම් නිවන් දැකීම සම්බන්ධයෙන් අර අර වෙච්ච සිද්ධිය මුල් කරගෙන යාගේ හිතේ තණ්හාවක් ඇති වෙනවා. මේක නෙක්ඛම්මසිත දෝමනස්සයක් කියලා කියනවා. දැන් අර තාම සාක්ෂාත් කරගන්න බැරි වුණ තත්වයක් ගැන හිතේ ඇති වුණා දෝමනසක්. තණ්හාව මුල් වුණා. දැන් එයා උත්සාහන්ත වෙනවා නිවන් දකින්න තණ්හාවෙන් හැබැයි යන්නේ. හැබැයි නිවන් දකින්නවා කියන්නේ තණ්හාව ඡේවීම. එතකොට අර මුලින් තණ්හාවක් උපයෝගී වුණා. නමුත් පස්සේ මේ ගමනේ ඇතුළෙදී ගමනේ මැදදී මේ ගමන යනකොට සිද්ධ වෙන්නේ තණ්හාව ක්‍රමානුකූලව ඡේවී යාමක්. ඉතින් එතකොට මේක මේ වැරද්දක් වශයෙන් පෙන්වන්නේ නැහැ. මේක ඇවිල්ලා නිවැරදි උපයෝගී මේ නිවැරදි ක්‍රමයක්. මුලින් අපිට ඒ ගැන ලොකු ඡන්දයක් අවශ්‍ය වෙනවා. මොකද ඡන්දමූලකා සබ්බේ ධම්මා කියලා බුදුහාඳුරු කියනවා. මේ ඡන්දේ මුල් කරගෙන තමයි හැමදේම සිද්ධ වෙන්නේ. දැන් ඒ නිසා මේ දැන් ওই ඡන්දෙන් ජනාධිපතිපත් වුණා වගේ නෙමෙයි. දැන් මෙතනත් හැම තිස්සෙම ඡන්දේ මුල් වෙනවා මෙතනත්. මෙතන තියෙන අපිට ඕමනාවක් තියෙන්න ඕන නිවන් දකින්න ඕනේ. අපිට ඕමනාවක් තියෙන ඕන මම මේ භවෙදි සෝවාන් වෙන්න. මේ භවෙදි මම සකදාගාමි වෙන්න. මේ භවෙදි අනාගාමි වෙන්න. මේ භවෙදි රහත් වෙන්න කියලා අර නිකන් හිතේ පොඩි ඒ පැත්තර නැඹුරුවක්. ඒ පැත්තර ලොකු ඕමනාවක්. ඒ ඕමනාවක් තියෙනවා නම් අන්නේ ඕමනාවෙන් අපිව තල්ලු කරගෙන යන ගතියක් තියෙනවා. ඒ තල්ලු කරගෙන යන ගතිය පෙන්නන ඡන්ද ඉද්ධිපාදයක් කියලා. ඡන්දය මගින් මේ අපිට නිකන් පියාපත් ලැබල දුන්නා වගේ මේ වමනා කරන තැනට මේ ඡන්දය මුල් කරගෙන අපිව අරගෙන යනවා. ඒ ඡන්දයෙන් අපිව මෙහෙවනවා. ඉතින් මේක හරි ඡන්දයක් වුණා නම්, නිවැරදි ඡන්දයක් වුණා නම්, කුසල ඡන්දයක් වුණා නම් අන්න එතකොට නිවන් දක්නා තුරුම එතකොට මේ ඡන්දයෙන් අපිව මෙහෙවන ගතියක්. ඒ වමනා කරන ඉලක්කයට ළඟා වෙන තුරුම මේ ඡන්දයෙන් අපිව තල්ලු කරගෙන තල්ලු කරගෙන තල්ලු කරගෙන ඉස්සරහට අරගෙන යනවා. තියා හැමතිස්සෙම එතකොට බලනවා මේ මම යම් ඉලක්කයක් ඉස්සරහා තියාගත්තා. ඒ ඉලක්කයට මම ළඟා වුණාද කියලා එයා හැමතිස්සෙම බල බලා ඒක ළඟා වෙලා නැත්තම් ඉතින් නැවත තව තව උත්සාහන්ත වෙනවා. අන්නේ තව තව උත්සාහන්ත වෙමින් ඒ ඉලක්කය දක්වා යන ගමන එතකොට නිරෝධ තණ්හාවක් කියලා කියන්න පුළුවන්. එතකොට මේ නිරෝධයක් පිණිස, නිවීමක් පිණිස, නිවන්සෝ සාක්ෂාත් කිරීම පිණිස යාගේ හිතේ ඇතිවෙච්ච උමනාව. එතන අන්නේ බඳු වමනාවක් අපේ හිතේ, ඒ කියන්නේ ඒක එතන තියෙන එක්තරා අන්දමකින් සාධනීය පැත්තක්. මොකද නිවීමක් පිණිස තණ්හාව ඡය කරන්නම හතගත්ත තණ්හාවක් තියෙන්නේ. තණ්හක්කයෝ නිබ්බාණං කියලා තින් නිවනට කියනවා. හැබැයි ඉතින් මේ තණ්හාවකින් තමයි මුලින් පටන් ගත්තේ. කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ වමනාව තමයි ටික ටික පස්සේ දිගට කරගෙන යන්නේ. ඉතින් මේකේ හරි ලස්සනට පස්සේ කියනවා, හිතමු යම් කෙනෙක් රහත් වුණා නම් එතකොට කියනවා අන්න බ්‍රහ්ම පරියේෂණා පටිප්පස්සද්ධා කියලා. දැන් එයාගේ මේ බ්‍රහ්මචර්ය වාසයකින් එයා බලාපොරොත්තු වෙච්ච යමක් තිබුණා. ඒ තමයි ඉතින් නිවන් දැකීම කියන එක. දැන් එතකොට මේ නිවන් දැක්කට පස්සේ අන්නේ බ්‍රහ්මචර්ය තුලින් සොයපු යමක් තිබුණා නම්, බ්‍රහ්මචර්ය ඒසනාවක් තිබුණා නම්, බ්‍රහ්මචර්ය වාසය තුලින් යම්සි දෙයක් එයා බලාපොරොත්තු වුණා නම් අන්න ඒක දැන් ඉෂ්ට වුණා. දැන් ඒක අන්න සංසිඳුණා. අන්නේ තිබිච්ච ඒ උවමනාව, ඒ පරියේෂණය, ඒ සෙවිල්ල දැන් අවසන්. ඔන්න විතර ලස්සනට පෙන්නනවා බ්‍රහ්මචර්යේසනා පටිප්පස්සද්ධා කියලා. ඒ තමන්ගේ හිතේ තිබිච්ච බ්‍රහ්මචර්ය වාසයකින් යම්සි උතුම් අර්ථයක් බලාපොරොත්තුෙන් හිටියද, ඒ නිරෝධ තණ්හාවක් ඒ මිනිසයාගේ ඒ යෝගාවචරයාගේ හිතේ තිබුණද, අන්නේ දැන් ඒ නිරෝධ තණ්හාව දැන් මේ සමණයටපත් වුණා. බ්‍රහ්මචර්ය හරහා මේ බලාපොරොත්තු වෙච්ච ඒ උතුම් අර්ථය ඉෂ්ට වුණා. ඉෂ්ට වුණාට පස්සේ අන්න දැන් සියල්ල සංසිඳුණා. දැන් යා තෘප්තිමත් භාවයට පත් වුණා. තණ්හාව ෂේ වුණා. දැන් ඔන්නේ වගේ හරි ලස්සනට මේ ධහමේ පෙන්නනවා. එතකොට මෙන්න මේ රූප තණ්හා, අරූප තණ්හා, නිරෝධ තණ්හා කියලා පැති තුනක්. ඉතින් මේවා ඉතින් රූප තණ්හා, අරූප තණ්හා කියන ඒවා සාමාන්‍යයෙන් කියන්නේ රහත් වුණාට පස්සේ තමයි දුර වෙලා යන්නේ කියලා. ඒ කියන්නේ රූප තණ්හා. දැන් අපි හිතමු අනාගාමී වුණත් එයාගාව රූප සම්බන්ධයෙන් තණ්හාවක් තියෙන්න පුළුවන්. අරූප සම්බන්ධයෙන් තණ්හාවක් තියෙන්න පුළුවන්. ඒ නිසා මේ මොකද්ද මේ අනාගාමී වුණාම දුර වෙනවයි කියලා කියන්නේ කාමරාගේ. කාමරාග පටික කියන දෙක අයින් වෙලා දැන් සෝවාන් වෙනකොටම මොකද්ද සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ඒ සංවේදන තුනත් අයින් වෙලා. ඊට පස්සේ හැබැයි ඉන් එහා තියෙන සූක්ෂම දේවල් තමයි ඔය රූපරාග, අරූපරාග කියලා කියන්නේ. නැත්තම් රූපතණ්හා, අරූපතණ්හා කියලා කියන්නේ. ඒතර ඒවා අයින් වෙන්න නම් රහත් වෙන්න ඕනේ කියලා කියනවා. ඒ වගේමයි නිරෝධ තණ්හාවත් එහෙමනම් මෙතනින් සලක ගන්න පුළුවන්. නිරෝධ තණ්හාවත් ඉතින් අවසන් වෙන්නේ නිවන් දැක්කට පස්සේ. එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම අරහත්ත්වයට පත් වුණාට පස්සේ යාට ආයි අලුතෙන් හොයන්න දෙයක් නැහැ. අන්න නිරෝධ තණ්හාවත් මේ ෂය වෙලා ගියා. නැත්නම් ඒකත් අර පසම්බනේ වුණා. පටිපස්සද්ධියට පත් වුණා කියලා එහෙනම් කියන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට අපිට මේ කරුණු තුන ගැන ඉතින් කැටියෙන් සාකච්ඡා කරගන්න පුළුවන්. ටිකක් ඉතින් ගැඹුරුයි මාතෘකාව. කෙසේ නමුත් ඉතින් අද මේ ධර්ම සාකච්ඡාවක් විදිහට මේක කරන නිසා මම කැමති මේ කියපු දේවල් වලට තව ටිකක් කාට හරි එකතු කරන්න තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් අවස්ථාව සලස්සලා දෙන්න. එහෙම නැත්නම් මේ කියපු දේවල් වලින් යම් කිසි ප්‍රශ්නයක් පැන නැගුණා නම් ඒ ගැන අපිට සාකච්ඡා කරන්නත් පුළුවන්. දැන් ඔක්කොම නිරෝධය දින්නේ.
රූපාවචර අරූපාවචර ධර්මවල උත්පත්ති ලැබුවොත් ඔව් එතකොට ආයි කවදාකවත් මුතිනිගේ පාස ලබන්නේ නැහැ කියලා සොන්නා සිතුවා
නෑ නෑ එහෙම කිව්වේ නෑ නෑ මං කිව්වේ අරූප විතරයි අරූප විතරයි රූපාවචර බ්‍රහ්ම ලෝකවල ඉන්න ඇයට එන්න පුළුවන්ලු ඒකෝල්ලංගෙනුත් ඒ කියන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා ඒ 16නුත් අසඤ්ඤ සත්ත්ව කියන එකට බෑ අසඤ්ඤ සත්ත්ව කියන එක හැර ඉතින් ඒවා මේ කියන්නේ බුදුරජාන් වහන්සේට මේ ඇක්සස් තියෙනවා බුදුරජාන් වහන්සේ කෙනෙකුට ළඟා වෙන්න පුළුවන් ඒ ඇත් එක්ක සංනිවේදනය කරන්න පුළුවන් හැබැයි මේ ඒ රූපාවචර ධ්‍යාන තලවලත් තියෙන අර සතරවෙනි ධ්‍යානයට අනුකූල අනුරූප මේ අසඤ්ඤ සත්ත්ව කියන එකට එහෙම මේ සම්බන්ධයක් තියාගන්න බැහැලු ඊට අමතරව මේ අරූප ධ්‍යාන තලවලට කිසිම සම්බන්ධයක් නැහැ කියනවා. ඒ කියන්නේ දැන් බුදු කෙනෙක් පහළ වෙලා උන්වහන්සේට බැහැන හිතින්, ඒ කියන්නේ උන්වහන් අනිත් කෙනාට මේ දැන් හිතින් සම්බන්ධ වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් දැන් ඔය අර බාවාරි තවුසාගේ ගෝලියෝ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්නේ හිතින්. ඒ අය හිතනවා ප්‍රශ්නේ. ඒත් බුදුහාඳුරෝ ප්‍රශ්නේ උන්වහන්සේගේ හිතින් දැනගන්නවා. හැබැයි ඒගොල්ලන්ට බැහැ බුදුහාඳුරන්ගේ හිත කියවන්න. තේරෙනවද? ඊට පස්සේ බුදුහාඳුරු කටින් තමයි උත්තර දෙන්නේ. දැන් එහෙම හරි එතන පොඩි කමියුනිකේෂන් එකක් වෙන්න ඕනේ, පොඩි සංනිවේදනයක් වෙන්න ඕනේනේ. ඉතින් එහෙම එකක් වෙන්න බැහැලු මේ වෙන්න විදිහක් නැහැ අරූප භූමියේදී. අරූපාවචර භූමියේදී මේ ඇස්කන්නාසාදී ඉඳුරන් නැහැ. එතකොට දැන් මේ සංනිවේදනයක් කරගන්න විදිහක් නැහැ. ඉතින් ඒ නිසා ධර්මයක් යාට සංනිවේදනය කරගන්න බැරි නම් එතකොට යාගෙන් දුකින් මිදීමක් වෙන්න විදිහක් නැහැනේ. එයා හිර වෙලා ඉන්නවා අර අරූප ලෝකේ. අරූප ස්වභාවය තුළ එයා දිගට ඔහේ ඉන්නවා. හැබැයි එතනින් අදහස් වෙන්නේ නැහැ හැබැයි එයා සදාකාලිකව ඉන්නවා කියලා. කල්පකණන් ඉන්නවා. ආපහු එනවා හැබැයි. එන්න පුළුවන් හැබැයි ඉතින් දීර්ඝ කාලයකට පස්සේ. කල්පකණ
යාවේ කුසලයේ ඉවරනහමද?
අන්න හරි. ඒ කියන්නේ ඒ කුසල ශක්තිය, ඒ ධ්‍යාන ශක්තිය අවසන් වුණාට පස්සේ තමයි ආපහු එනවා කියලා කියන්නේ. ඉතින් කල්ප ගණන් ගියාට පස්සේ ඉතින් හිතන්න දැන් අපි ඉතින් ඔයක ටිකක් බොහොම පුළුල් චිත්‍රයක් හදාගත්තොත් හිතේ දැන් ඔය කල්ප ගණන් ගත වුණා කියලා හිතමු අපි දුමු කල්ප 100ක් කියලා. දැන් කල්පයක් කියන්නේ මේ හිතා ගන්න පුළුවන් තරම් දිග එකක් නෙවෙයිනේ. බඳු කල්ප 100ක්. එහෙම හිතමුකෝ. දැන් ඔය අතරේ මේ අපි දුමු මනුස්ස ලෝකේ බුදුවරු කී දෙනෙක් නම් පහළ වෙලා පිරිනම් පානවද? බුද්ධ ශාසන කතරම් නම් ඇතිලා නැතිලා යනවද? මේ එකක්වත් අරයට පිහිට කරගන්න බැරි වුණා. ඒකත් එක හරි අලාභයක් තියෙන්නේ. ලොකු අලාභයක් තියෙන එතෙන්දී ඉතින් අරයා අච්චර නිකන් සුවයක් විඳිනවා තමයි. හැබැයි එතන ආපහු පැමිණීමක් තියෙනවා. ඒ බඳු අරූපාවචර බ්‍රහ්ම ලෝකයට ගියත් එයාගේ හිතේ මේ තාම කෙලස් තියෙනවානේ. තනිකර මේ තණ්හාවශය කළා නැහැ. ඉතින් නැවතත් ඉතින් එයා රූප භවයකට එන්නත් පුළුවන්. ආයි කාම භවයකට එන්නත් පුළුවන්. ඉතින් එහෙමත් වෙනවා. ඉතින් එහෙම දැන් උදාහරණයක් වශයෙන් අර මේ ඊරි පැටියෙක්ගේ කතාවක් අහලා ඇති නේද? ඉතින් එතෙන්දී දැන් බුදුරජාන් වහන්සේ ඔන්න පින්නපාත යනවා ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක දකින්න ඊරි පැටියෙක්ව. ඊරි පැටියෙක් දැකලා බුදුරජාන් වහන්සේ සිනහ පහල ගන්නවා. දැන් සාමාන්‍ය බුදුරජාන් වහන්සේ සිනහ පහල කරන්නේ හරි කලාතුරකින්ලු. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා මොකද්ද ස්වාමීනි මේ සිනහ පහල කරන්න හේතුව? ඊට පස්සේ කියනවා මෙන්න මේ ඊරි පැටියා මීට කලින් භවයකදී බ්‍රහ්ම ලෝකේ තමයි ඉඳලා තියෙන්නේ. දැන් එච්චර බ්‍රහ්ම ලෝකේ හිටිය මිනිස්සයා දැන් තිරිසන් භවයක ඉන්නේ. ඒ නිසා මේ කියන්නේ බ්‍රහ්ම ලෝකයකට ගියත් මේ කෙලෙස් ප්‍රහාණය කළා නෙමෙයි මේ තනිකර ධ්‍යාන ශක්තියක් උපයෝගී කරගෙන. ඒක හරි తాවකාලිකයි ඉතින්. කල්පගණන් හිටියට ඉතින් ඒකත් ඉවර වෙනවා. ඒකත් ඉවරලා ආයෙත් ඉතින් මේ පැත්තට ඉතින් තමයි පත් වෙන්නේ.
ඒ කියන්නේ ඒක අපොසලයක් තිබ්බනම් ආයෙ අපාගත වෙන්නත්
පුළුවන්. පුළුවන් අනිවාර්යයෙන්ම. හැබැයි සාමාන්‍ය කෙනා බ්‍රහ්ම ලෝකේ ඉඳන් කෙලින්ම අපායට යන්නේ නැහැ කියනවා. එහෙමත් ඉතින් කියනවා ඉතින්. අපි ගිහිල්ලා බලන්නනවා. ඉතින් කොහොමරි බ්‍රහ්මලෝකෙ ඉඳන් ඍජුව එතෙන්ට යන්න බැහැලු. බ්‍රහ්මලෝකෙ ඉඳන් ඊළඟ ඊළඟ අඩු අඩු තැන් වලට තමයි පැමිණෙනවා කියන්නේ. හිතන්න බ්‍රහ්මලෝකෙ ඉඳන් ඔන දිවි ලෝකෙට එනවා. දිවි ලෝකෙ ඉඳන් මනුස්ස ලෝකෙට එනවා. මනුස්ස ලෝකෙ ඉඳන් අපායට යනවා. එහෙම පාර හැදිලා තියෙනවා. අරූප ලෝකෙද මට නම් හිතෙන්නේ ඒ වගේ තමයි. ඒ අරූප ධ්‍යානය තුළ ඉඳීම තමයි ඉතරම වෙලා තියෙන්නේ. මොකද අරූප අරූපාවචර ලෝකවල ඉඳලා ආපු කිසිම බ්‍රහ්මරාජයෙක් බුදුහාමුදුරුවෝ එක කතා කරාය, එහෙම බුදුහාමුදුරුවෝ එහෙට ගියාය මේ මොකක්වත් ගැන සඳහනක් නැහැ. රූපාවචර නම් එහෙම වෙලා තියෙනවා. දැන් ඔය උදාහරණයක් වශයෙන් ඔන්න බක බ්‍රහ්මයා, ඊළඟට තව සහම්පති බ්‍රහ්මයා. ඒගොල්ලෝ කතා ගැන කතා කරනවානේ. දැන් ඒ සහම්පති බ්‍රහ්මයා එහෙම අනාගාමී වෙලා රූපාවචර බ්‍රහ්ම ලෝකයක් වන මොකක්ද ඒකට කියන්නේ, මේ 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 අකනිටද කොහොම හරි මට මතක නැහැ. කොහොම හරි ඒකනේ අර සුද්ධාවාස කියලා පෙන්නනවානේ. ඒ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල තමයි ඒගොල්ලෝ ඉන්නේ. අනාගාමීත් වෙච්ච ආර්යයන් වහන්සේලා රූපාවචර බ්‍රහ්ම ලෝකවල ඉන්න පුළුවන්. ඒකේ ඒකේ චර ගැටලුවක් තියෙනවා කියලා බෑ. මොකද අර කාම ආසාව දැන් නැහැ. දැන් කාමරාගේ සම්පූර්ණයෙන් ප්‍රහාණය කළා නිසා ඒ අය මේ මනුස්ස ලෝකෙට හෝ ඊළඟට දිව්‍ය ලෝකෙකට හෝ එමක් වෙන්නේ නැහැ. මොකද කාමරාගේ නැහැ. ඊට පස්සේ අන්න මේ ඊට පස්සේ තාම තියෙන හැබැයි රූප රාග අරූප රාග. එතකොට අන්න ගිහිල්ලා අනාගාමි ආර්යයන් වහන්සේලා එම් බඳු ධ්‍යානත් වඩලා නම් අන්න සුද්ධවාස බ්‍රහ්ම ලෝකවල උපදිනවා කියලා කියනවා. එන්නේ නැහැ. ඒක දැන් අනාගාමී කියන වචනේම අදහස න ආගාමී. න ආගාමී කියන්නේ නැවත මෙලවට නොපැමිණෙන. නැවත මෙලවට නොපැමිණෙන. එතකොට මේ ලෝකෙට එන්නේ නැහැ. ආයි මනුස් කාම ලෝකෙට එන්නේ නැහැ නැවත. නැවත කාම ලෝකෙට පැමිණීමක් නැහැ. ඔව්. ප්‍රශ්න තියෙනවනේ. බලල් භාෂාවෙන් ඔව් ඔව් බලায়න මේ තනියෙන් නෙමෙයි ඉන්නේ දැන්. එහෙම කියන්නත් පුළුවන් ඉතින්. දැන් ඇත්තටම අර තණ්හන් නිසාය තණ්හා පහතබ්බෝ කියන එකේ භව තණ්හාව තියෙනවානේ. අනිවාර්යයෙන්ම භව තණ්හාව තියෙනවා. දැන් එයා හිතන්නේ දැන් මේ වෙලාවේ මම තාම අධිගමයකටපත් වෙලා නැහැ. එහෙම හිතුවම අපි. ඉතින් යා අන්න අධිගමයක් ලබා ගැනීම පිණිස යාගේ උවමනාවක් තියෙනවා. එතකොට අධිගමය හොඳයි කියලා ගත්ත සත්‍ය තියෙනවානේ. එතකොට එතන භව තණ්හාව තියෙනවා අනිවාර්යයෙන්ම. ඒ නිසා හිතින් අර හැබැයි ටික ටික ඉස්සරහට යන්න යන්න දැන් තණ්හාව ෂේ වීමනේ ප්‍රතිපදා වශයෙන් පෙන්වන්නේ. එතකොට එයාගේ හිතේ යා හඳුන ගන්න ඕනේ දැන් මේ ඒ ඉස්සරහින් තියාගත ඉලක්කය පවා පරිණාමයකට ලක් වෙන්න ඕනේ. ඉස්සරහින් තියාගත නිවන, ඒ නිවන කියන එක යා හිතපු නිවනද දැන් මේ ඊළඟට ළඟා වෙන්නේ. නැත්නම් එයාගේ නිවන ගැන තිබිච්ච ආකල්පය එයාගේ හිතේ විපරිණාමයක ලක් වෙන්න
ඕනේ.
සාමිස නිරාමිස පැත්තට බෙදිලා යනවා. ආ ඔව්. එතකොට නම් එතකොට ඉතින් ගන්න දෙයක් නැහැ. ඒ කියන්නේ ආමිස පැත්තෙන් නම් යන්නේ. එතකොට ඉතින් තියෙන්නේ අර වගේ දෙයක්. අපි මුලින් කතා කරේ මුලින් විස්තර කරේ. දැන් හිතන්න මිනිස්සෙක් ඔන්න ගයක් හදාගෙන ඉන්නවා. දැන් මිනිස්සයාට හිතනවා මේගේ බොඩි. ඊට පස්සේ ලොකු ගයක් හදන්න ඕනේද? එහෙනම් නැත්තම් ලොකු ගයක් ගන්න ඕනේ. අන්න තනිකර භව තණ්හා තමයි. ඒතකොට අර මේ ඉන්න එකේ තෘප්තිමත් නැහැ. තව ඊට වඩා ලොකු තත්වයක්. ඊට වඩා මේ සැපදායි තත්වයක් ගැන හිතේ තියෙනවා තණ්හාවක්. අන්න ඒකතර කාම තණ්හාවක්. ඒතකොට කාම තණ්හාව ඇත්තටම දියත් වෙන්නේ සමයින භව තණ්හාව දියත් වෙන්නේ කාම තණ්හාව හරහා වෙන්න පුළුවන්. එයා ඔන්න දැන් මේ වෙලාවේදී මෙයා හිතනවා අපි හිතමු දැන් මට තෘප්තිමත් මදි, දැන් මට තියෙන සතුට මදි. එතකොට මම මීට වඩා සතුට වෙන්න ඕනේ කියලා ඔන්න අලුත් ගයක් හදන්න යනවා. එතකොට අන්න ඉතින් එතන දඩුව බැලුවාම එතකොට එයාට එතනේ අලුත් ගෙදර මීට වඩා ටිකක් සුන්දර පරිසරයක් හදා ගන්නවා. එතකොට ඇහැ පිනවන්න පුළුවන්. මීට වඩා හොඳ තව හයිෆයි මොනා හරි අපි තුමු සෙටප් එකක් ගන්නවා. අන්න තව කන පිනවන්නත් පුළුවන්. ඊළඟට ඒකේ මල් ගස්වලා සුවඳ විලවුන් ගල්වලා ඔන්න දැන් නහසේ පිනවන්නත් පුළුවන්. එතකොට පංචකාමයෙන් පිනවන්න පුළුවන් තව. එතකොට මේ يعني කාම තණ්හාවත් එතකොට අර භව තණ්හාවෙන් උසිගැන්වීමක් සිද්ධ වෙනවා නේද? එහෙම කියන්න පුළුවන්.
නිරෝධ තණ්හා කියවම එක මාකර හදාගත්ත සංකල්පයක්. එතකොට ඒක නිරෝධ තණ්හාවට අහු වෙනවද නැත්නම්?
එහෙම කියන්නේ නිකන් ඉතින් අපි හිතන්න පුළුවන් එයාට නිවන් දැකීමේ ඕමනාවක්. අන්න ඒ වගේ කියලා ඉතින් එයාට කියන්න පුළුවන්. ඉතින් ඒ මිසක් දැන් අර ඕක කියනවානේ මේ දැන් නිවන ගැන උන අර මූලපරියාය සූත්‍රයේදී. මූලපරියාය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කියන්නේ දැන් මේ නිවන ගැනත් එක එක අය එක එක සංකල්ප මාන් ඉන්නවා කියලා. දැන් එතකොට කියනවා නිබ්බාණං මඤ්ඤති. නිවන ගැන මඤ්ඤණා කරනවා. අනේ මම තාම නිවන් දැක්කේ නෑනේ. මම නිවන් දකින්න ඕනේනේ. යානන් නිවන් දැක්කනේ. ඔන්න දැන් ඒ නිවන මුල් කරගෙන හිතේ ඇති හටගත්ත මඤ්ඤණාවන්. ඒක ගැන කතා කරනවානේ පෙන්ලා දෙනවානේ. ඉතින් එතකොට දැන් හිතන්න දැන් සෝවාන් වෙච්ච ආරයන් වහන්සේ කෙනෙක්ටත් අනේ නිවන ගැන මඤ්ඤණා ඇති වෙන්න පුළුවන්ලු. හැබැයි උන්වහන්සේ දැන් හික්මෙන්න බලනවලු. නිබ්බාණං මාමඤ්ඤි කියලා අන්න බුදුරජාණන් වහන්සේ කියනවා. නිවන ගැන මඤ්ඤණා කරන්න එපා කියලා දැන් එයා Tamanටම වාද කරගන්න. දැන් හිතනවලු තාම මෙහෙමුනේ නැහැනේ මෙහෙමුනේ නැහැනේ. හැබැයි එතන තියෙන්නේ බව තණ්හාවනේ. ඉතින් එයා දැන් ගහන්නේ අමුතු පැත්තකින් නේ ඒක අතකින් බැලුවාම. දැන් එයා යන්නේ වෙනම පැත්තකින්. දැන් එයාට අර නිවන් දැකීම පිණිස ඒන උවමනාව බව තණ්හාවක වශයෙන් තේරුම් අරගෙන එතෙන්ට ගැහුවනම් ඉතින් නිවනේ තමයි ඉන්නේ ඒක අතකින් බැලුවාම. නේද? ඒතර නිවන් තත්වය කියන එක නිකන් ආයි ඊළඟ මොහොතේ ගන්න දෙයක්ුත් නෙවෙයි. මේ මොහොතේම නිවිලා මේ මොහොතේම තණ්හාව ශය කළා. මේ මොහොතේ කාම තණ්හාවක් නැහැ. මේ මොහොතේ භව තණ්හාවක් නැහැ. මේ මොහොතේ විභව තණ්හාවක් නැහැ. එහෙමනම් තියෙන්නේ මේ මොහොතේ තණ්හාව ශය වෙච්ච ස්වභාවයන්නේ. මුලින් උපුටා දෙමළ නෙමෙයි. මේ මොහොතේ යම් පමණකින් අන්න තණ්හාවට අහු වෙලා නැහැ. එහෙමනම් අන්න මේ මොහොතේ නිවිලා. එතකොට ඉතින් එයාට හම්බ වෙන ප්‍රතිපදාව ආයි දැන් භවනා කළා අනාගතයේ ලබන නිවනක් නෙමෙයි. දැන් භවනා කළා මේ මොහොතේම ලබන නිවනක්. සාමාන්‍යයෙන් ඔකට කියනවා මේ තදංග නිබ්බුතිය කියලා. ඒ කියන්නේ තදංග වශයෙන් නිවිලා. తాවකාලිකව නිවිලා. තාම ඉතින් මේක ස්ථිර නිවීමක් නෙමෙයි. මොකද තාම රාගය තියෙනවා, ద్వේෂය තියෙනවා, මෝහය තියෙනවා. ඉතින් මේවා තව තව ෂය වෙන්න ඉතින් මේ තදංග නිබ්බුතියම තමයි යම් දවසක මේ මොකද්ද ඒකට කියන්නේ මේ විකම්මනද? නෑ. විකම්මන ප්‍රහාණයනේ. සම්පූර්ණයෙන්ම රාග ద్వේෂ සමුච්ඡේද වශයෙන්ම ප්‍රහාණය කළා සමුච්ඡේද නිවනකටපත් වෙන්නේ. එතකොට නැත්තම් කෙලින්ම මේ සෝපාදිශේෂ නිබ්බාණයක් සාක්ෂාත් වෙන්නේ. එතකොට අන සම්පූර්ණයෙන්ම එතකොට කෙලස් මුනිනිපුටා දමලා අන සම්පූර්ණයෙන්ම නිවන් දැකලා. එහෙම කියන්න පුළුවන්. එතකොට
නිරෝධ
තණ්හා කියන පුළුවන් කියලා. නිරෝධය ගැන දැන් එයා අහලා තියෙනවා. නිවන ගැන අහලා තියෙනවා. යම් සංකල්ප මේ වශයෙන් නම් එයාගේ හිතේ යම් කිසි මොකක් හරි චිත්‍රයක් තියෙනවා. එයා ඒක ගැන ප්‍රාර්ථනා කරනවා දැන්. එතකොට එයා හිතින් අර නිවන සාක්ෂාත් කරපු ආරයන් වහන්සේ කෙනෙක්ගේ හිතේ තව නිවීමක් ගැන තියෙන ආකල්පෙන් නෙමෙයි. එයා දැන් මේ නොදකපු දෙයක්නේ තාම. ප්‍රත්‍යක්ෂ කරපු නැති දෙයක්නේ. ප්‍රත්‍යක්ෂ කරපු නැති දෙයක් ගැන එයා හිතින් චිත්‍රයක් හදාගෙන මෙන්න මේක තාම ලබන්න ඕනේ ලබන්න ලැබුවේ නැහැනේ කියලා අන්න ඒ ගැන හිතේ මේවක් ඇති කළා. දැන් හිතන්න අපි මෙහෙම දැන් හිතමු අන්න කවුරු හරි සිංගප්පූරුවේ යන්න බලන් ඉන්නවා. දැන් සිංගප්පූරේ යා හැපිටුම් ගිහිලා නැහැ කියලා. ඉතින් සිංගප්පූරේ යන්න ගැන ඉතින් යා සීන මවනවා. අනේ සිංගප්පූරේ තාම යන්න බැරුණානේ. තාම වීසා හම්බුන්නේ නැහනේ. අදවත් ගිහිලා වීසා හම්බ හොයා ගන්න ඕනේ. කීයක් හරි ඉල්ල ගන්න ඕනේ. යා ටිකට් එක ගන්න ඕනේ. දැන් මේ සිංගප්පූරේ යන එක ගැන හිතනවා. දැන් හිතන්න සිංගප්පූරේ ගියේ එක්කෙනෙක්. එයා ගිහිල්ලා දැන් අපිටම ඔන්න ලංකාවට ඇවිල්ලා. හැබැයි ඉතින් ආයෙ යන්න දැන් බලනවා. දැන් එතකොට එයා දන්නවනේ සිංගප්පූරු නම් මෙන්න මේ විදියට සිංගප්පූරු වැසියෝ මොකද ලොකු සංසය කියන්නේ කෑමට බීමට රුසියෝ කියලා. දැන් අන්න එයාට සිංගප්පූරුව ගැන යම් අදහසක් තියෙනවා. මොකද එයා දැන් ඒ ගිහිල්ලා ආපු එක්කෙනෙක්. අන්න ඒ වගේ තමයි ඉතින් අර ආරයන් වහන්සේ කෙනෙක් ගැන හිතන්න වෙන්නේ. එයා නිවන සාක්ෂාත් කරලා තියෙනවා. නිවන සාක්ෂාත් කරලා තියෙනවා. හැබැයි පූර්ණ වශයෙන් නෙමෙයි. ඒකේ පූර්ණ නිවීමක් නෙමෙයි, తాවකාලික නිවීමක්. එතකොට එයාට යම් ප්‍රත්‍යක්ෂයක් තියෙන නිසා අන්න නිවීම ගැන තියෙන ඒ තණ්හාව, ඒ නිරෝධ තණ්හාවයි නිවන කවදාවත් සාක්ෂාත් නොකළ පෘථග්ජනයෙගේ නිවන ගැන තියෙන තණ්හාව අතර එහෙමනම් ඉතින් වෙනසක් හිතා ගන්නත් පුළුවන්. හැබැයි දෙකම ඉතින් නිරෝධ තණ්හාව කියලා පොදු නමින් කතා කරන්නත් පුළුවන්. නේද? ඔව්. මම කියන්න උත්සාහන්තුනේ දැන් හිතන්න අපිට කෙලින්ම නිකන් ඇහැපිනවන්න උවමනාවක් එනවා කියලා. දැන් ඒ ඇහැපිනවන්න එන උවමනාව අපිට කෙලින්ම කාම තණ්හාව කියලා කියන්න පුළුවන්. ඊළඟට හිතන්න දැන් මේ ඔහේ ඉන්නකොට ඔහේ නිකන් කම්මැලි කමේ ඉන්නකොට හිතෙනවා එනවා මේකනම් මහාම එපා කරපු තත්ත්වයක් මේ කිසිම ආස්වාදයක් නැහැ කිසිම රසක් නැහැ මීට වඩා හොඳයි ගිහිලා චිත්‍රපටයක් බලනවා. ඒතකොට මෙතන නිකන් භව තණ්හාවකුත් තියෙනවා කාම තණ්හාවකුත් තියෙනවා. දැන් කාම තණ්හාව ඉම්ප්ලිමන්ට් වෙලා තියෙන්නේ කාම තණ්හාව ක්‍රියාත්මක වෙලා තියෙන්නේ සමායන මේ නැත්තම් භව තණ්හාව ක්‍රියාත්මක වෙලා තියෙන්නේ කාම තණ්හාව කරහා. දැන් එයාට සතුට බලාපොරොත්තු වෙනවා මේ සතුට ලබා දීමේ ක්‍රමය තමයි ඇහැපිනවීම. ඒතර ඇහැපිනවීම කියන කාම තණ්හාව හරහා ඒක යා ක්‍රියාත්මක කරගන්නවා. ඒතර ඒ කාම තණ්හාව දැන් අපි තුමු ඇහැපිනවනවා. දැන් ඔයා චිත්‍රපටියක් බලනවා. දැන් අන්න චිත්‍රපටිය කියන අන්නේ ලෝකේ තමයි එයා උපද ලබන්නේ. චිත්‍රපට ලෝකේ. චිත්‍රපට ලෝකේ දැන් අන්න චිත්‍රපට භවයක්. අපි සාමාන්‍යයෙන් කියන්නේ සිනමා ලෝකය. ඒතර අන්නේ සිනමා ලෝකය කියන ඒ ආගන්තුක මට්ටම કૃත්‍රිම తత్వය තමයි දැන් එයා ඉපදිලා ඉන්නේ. අන්න ඒක භව తత్వයක් කියලා කියන්න පුළුවන්. අන්නේ භව తత్వය. දැන් එයා తాවකාලිකයි මේ භව తత్వයේ ආස්වාදයක් තියෙනවා. දැන් ඒක ආස්වාදේ විඳින්මින් එයා ඉන්නවා. හැබැයි ඒකත් ජරා මරණ ශෝක පරිදේව ඔක්කොටම ලක් වෙනවා. අන්න ඒක తాවකාලිකයි. ඔන්න ඒක අවසන් වුණා. ඔන්න ඒ වගේ දැන් කටකරුණ සානසෙම ලස්සනට විස්තර කරන්නේ. කියන හැම තිස්සෙම එතකොට මේ 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 පඩේ සමුපාදයේ හරහා ගිහිල්ලා අන්තිමට මේ වගේ අපි එක එක සංසිද්ධි මුල් කරගෙන භව తত্ত্ব හදනවා තනිකරම. අපි ඔන්න කෑම කන්න යනවා. ගිහිල්ලා දැන් අපි මේ කෑමෙන් කෑම අනුභව කරන වෙලාවේදී අපි රස ලෝකයක් හදාගෙන අපි ඒ තුළ මේ යම්කිසි ආස්වාදයක් ලබනවා. දැන් එතකොට දැන් මේක හිතන දැන් චිත්‍රපටි ලෝකයේ කියුවහම දැන් අපි තුන් චිත්‍රපටයේ මුළු නරඹන කාල පරිච්ඡේදෙම අපි නිකන් සිනමාවේ සිනමා කියන භවයේ අපි ඉපදුනා ඉපදලා හිටියා කියලා කියන්න පුළුවන්. ඉතින් ඕක පොඩක් සූක්ෂම කළ ගමු. ඕක දැන් මොහොතකට දාගත්තොත් දැන් අපි එක ආහාර පිඬක් රස විඳිනවා. ඒ මොහොතේදී එතකොට ඒ රස විඳීම් භවයක්. ඒ මොහොතේ රස විඳීමක් සිද්ධ වෙනවා. ඒ රස විඳීම තුළ අපි ජීවත් වෙනවා. ඒක තුල මං ඇලිලා ඒක තුල මං ගැලිලා ඒක මං අල්ලගෙන ඒක තුල උපාදාන කරගෙන ඒක එතකොට අන්න එතන දැන් ඉපදීමක් තියෙනවා. ඒක දැන් හැමයි අවසාන වෙනවා. ඊළඟ වතුර ටික බිව ගමන් ඒක ඉවරයි. එතකොට අර තිබිච්ච රසය දැන් අවසානයි. ඒ රසයෙන් ලැබුව ආස්වාදය අවසානයි. එතකොට අර ඒ බැලුවාම එතකොට මේ භව තණ්හාව හරහා ඒ ලබලා දෙන භව తත්වේ භව తත්වේ බොහොම සූක්ෂමයි කියන්න පුළුවන්. ඒක එතන ඊළඟ මොහොතක ඒ හදාගත්ත බොහොම తాවකාලික අපි තුමු විනාඩියක භව තත්ත්වයක් වෙන්න පුළුවන්. නැත්නම් මේක විනාඩි දෙකක භව තත්ත්වයක් වෙන්න පුළුවන්. නැත්නම් පැය ගානක භව තත්ත්වයක් වෙන්න පුළුවන්. හැබැයි අන්තිමට ඊළඟ භවයක තත්ත්වයක් වෙන්නත් පුළුවන්. ඔය වගේ මේක විස්තර කරලා ගන්න පුළුවන්. ඔව්. ඉතින් ඊට පස්සේ අනිත් පැත්තෙන් කියනවා භව නිරෝධෝ නිබ්බාණං. එතකොට බැලුවාම ඉතින් ඒ කියන්නේ මේ මොහොතේ 100% තෘප්තිමත්. ආයි මොකක්වත් උවමන නැහැ කියලා.
මේ මොහොතේ හැදෙන භවය ඒක භව තණ්හාවක් වෙන්නේ ඊළඟ මොහොතට යද්දී.
මේ මොහොතේ ඊළඟ මොහොතක් ගැන ආසාවක් එනවනම් ඒකදී මෙතන තෘප්තිමත් නැහැනේ. ඒ කියන්නේ මෙතන භව නිරෝධයක් නැහැ. එතකොට ඉතින් ආයි ඊළඟ එකට ඈඳිලා ඉන්නේ. ඇහැ දාගෙන ඉන්නේ. දැන් කට ඇරගෙන ඉන්නේ ඊළඟට යන්න. එතන ඉතින් මෙතන තෘප්තිමත් නැති බව තමයි ඉතින් හැඟෙන්නේ. නේද?
ඒක කාම තණ්හාව ප්‍රණීහින කරවත් ඉතින් කාම භවයක් ඇති වෙන්නත්
බෑනේ. බෑ. කාම තණ්හාව ප්‍රහින කරා නම්
කාම තණ්හාව තමයි කියන්නේ.
කාම තණ්හා ප්‍රහාණය කළා නම් ඒතර කාම භවයක නැවත උපතක් වෙන්නේ නැහැ. ඒකනේ සාමාන්‍යයෙන් කියන්නේ අනාගාමීන් වහන්සේලාට කාම තණ්හා ප්‍රහාණය වෙලා නිසා එහෙමනම් ඉතින් කාම ආශ්‍රවයටම දන්නේ මේ දාන්නේ මේ නැ භව ආශ්‍රවයේ තියෙනවනේ. හරි. කාම ආශ්‍රවය දුර වෙලා කියලා කියන්න පුළුවන් හිතේ. නේද? ඒ කියන්නේ රූප රාග අරූප රාග කියන ඒවා කාම ආශ්‍රවයේ විදිහටද පෙන්වන්නේ නැත්නම් මේ භව ආශ්‍රවයේ විදිහටද පෙන්වන්නේ? ඒක මට එහෙමනම් මතක නැහැ. දැන් ආශ්‍රව තුනක් ගැන ප්‍රධාන වශයෙන් පෙන්නනවානේ කාමාශ්‍රව භවශ්‍රව අවිජ්ජාශ්‍රව කියලා. දැන් ඕකේට සංයෝජන 10 මේක අසර දැම්මොත් දැන් කාමාශ්‍රවයට අනුරූපව කොහොමද මොන සංයෝජනද ප්‍රහාණය වෙලා තියෙන්නේ? ඒක ඉතින් පොඩ්ඩක් ඇනලයිස් කරලා බලන්න ඕනේ. ඉතින් එතකොට කෙසේ නමුත් ඒ කියන්නේ කොහොම හරි කාම රාගයේ ප්‍රහාණය වෙලා නම් කාම ලෝකෙට එන්නේ නැහැ. එන්නේ උඹලාවන්න නැහැ ඉතින්.
භවය
ඇති විදිහක් නැහැ නේ. ඔව්. ඉතින් එතකොට ඉතින් අපිට තේරුම් ගන්න තියෙන දැන් රහතන් වහන්සේලා එතකොට උන්වහන්සේලාගේ හැම මොහොතකම උන්වහන්සේලා තෘප්තිමත් කියලා තමයි හිතන්න වෙන්නේ. මොකද නැත්තම් මොකක් හරි එකක් ගැන බලාපොරොත්තුවක් තියෙනවා නම් අන්න ඒ කියන්නේ භව තණ්හාවක් තියෙනවා. භව නිරෝධයක් වෙලා නැහැ. භව නිරෝධයක් සාක්ෂාත් කරලා නම් එහෙමනම් ඉතින් මේ මොහොතේ 100% තෘප්තිමත්. ආයි කියන්නේ තනිකර වර්තමානයේම තමයි ඉන්නේ. ආයි ළඟ මොහොතක් ගැන කියන්නේ මෙතනින් අදහස් වෙන්නේ නැහැ මේ කියන්නේ දේවල් කරන්න බෑය මේ 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 ප්ලෑන් කරන්න බෑය කියලා. ප්ලෑන් කරනවා ඇති. නමුත් මේ තණ්හාවක් නැතුව නේද? දැන් අපි දුමු බුදුහාමුදුරුවෝට ඇවිල්ලා කවුරු හරි මේ දානෙකට ආරාධනා කරනවා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ බලනවා ඇති සමාවයට මේ දැන් මේකට ගියා නම් හොඳද නරකද කියලා. නේද? එහෙම අවස්ථා තියෙනවනේ. දැන් අර මේ විශාලා මහනුවරට වඩින්න කියලා ආරාධනා කරන වෙලාවේදී කියනවා බුදුරජාණන් වහන්සේ බැලුවා කියලා අනාගතේ. මේ මේ විශාලා මහනුවරට වැඩමවීම තුලින් ලෝකෙට වෙන යහපත කුමක්ද? කියන්නේ ආ අනාගතය සම්බන්ධයෙන් මේ පොඩ්ඩක් බැලුවා කියලා කියනවා. ඔන්න ඒ වගේ ඉතින් බුදුරජාණන් වහන්සේ පොඩි ප්ලෑන් කිරීමක් ඉතින් පොඩි නෙමෙයි ඉතින් පේනවා ඇති ඉතින්. හැබැයි ඉතින් ඒකට තියෙන ඒක තමන් තුළ තියෙන තණ්හාවකින් නෙමෙයි කියලා තමයි කියන්න වෙන්නේ නේද? ඒක නෑ හේතුඵල ධමයක් වශයෙන් කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ කියලා එහෙම ඉතින් ඒ බඳු පැත්තකින් දාලා බලනවා ඇති. රත්තරලා බලන්නේ තියෙන්නේ. හරි වෙන ප්‍රශ්න නැද්ද මාකත්? මේ ඇමරිකන් නාස්ම තේරුණාද?
ගොඩක් තේරුණා.
හොඳයි. හරි අපි ආයසම මොකද්ද ඊළඟට තියෙන මාතෘකාව?
තීන සංයෝජනാനി සක්කාදිට සිරගොස්වලා සිටිච්ච.
ආ. සංයෝජන ගැන තියෙනවා. ඒක ටික ටඩ බරපතල මාතෘකාව. නංග අනිත් දවස ගන්න එක හොඳයි. මේ තින ප්‍රශ්න.
සාමාන්‍ය
ප්‍රශ්නයක් තියෙනවා. සාමාන්‍ය කියලා ගන්න පුළුවන් සරලව. ඔව්. ඒ කියන්නේ මේ දැන් තරහවේ එක එක මට්ටම් පෙන්නනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ කියන්නේ පටිගය කියන වචනේ සාමාන්‍යයෙන් පාවිච්චි කරලා තින් තරහවට තමයි. ඔව්. ඒකටම තින් ව්‍යාපාදේ කියලා කියනවා. පාලියෙන් මම මේ කියන්නේ. තමුනාද තියෙන වචන කෝධ ක්‍රෝධය මේ ඔය පුංචි පුංචි වෙනස්කම් තියෙන්න පුළුවන් ද්වේෂය ඔව් දෝස කියලා කියනවා පටිග කෝධ තවත් ඇති ස්වභාව කියන්නේ මූලික වශයෙන් තියෙන්නේ අර ද්වේෂ ස්වභාවය
සොන්නස දැන් අපි භාවනා කරද්දී දැන් අපි කැමති මොකක් හරි සින්දුවක් කියලා ගන්න
හරි
ඒක භාවනා කරද්දිත් ඒක අර සමහරවිට අවදිනවනේ
හරි
ඒ අවස්ථාවේ මොකක් කියලා
නෑ ඉතින් ඒක ඉතින් තාම අපේ يعني සිත සම්පූර්ණයෙන් අපි ගාවට ඇවිල්ලා නැහැ. يعني මේ ඌමනා කරන අරමුණට තාම ඇවිල්ලා නැහැ. එයාගේ යම් ප්‍රතිශතයක් තාම මේ සින්දුවත් එක්ක ඉන්නවා. ඒකත් එක්ක දැන් يعني හිතට තාම මෙතන ආස්වාදයේ මදි. දැන් ඔයා හිතන්න ඔයා හුස්ම රැල්ලට හිත දාගෙන ඉන්නේ. හැබැයි හුස්ම රැල්ලේ තාම එයා 100% තෘප්තිමත් නැහැ. එයා ඉතින් යම් සුවයක් අර සින්දුව මතක් කර කර ගන්නවා. දැන් යෝග සින්දුව සම්පූර්ණයෙන්ම අතහැරිලා ඒක සම්පූර්ණයෙන්ම අපේ හිතින් අයත් වෙලා ඔයාගේ හිත සම්පූර්ණයෙන්ම ඔන්න හුස්ම රැල්ලට ආපු වෙලාවට ඔන්න හුස්ම රැල්ල හරිම ප්‍රසාදයි. හුස්ම රැල්ල හරිම ප්‍රණීතයි. ඔන්න හුස්ම රැල්ලේ වා යම් කිසි සුවයක් ලබනවා. එතකොට තමයි හැම හුස්ම රැල්ලක් ගන්න මේ හිත හරි සතුටින් ඉන්නවා. දැන් හිතන්න දැන් ප්‍රථම ධානය ගැන විස්තර කරද්දී කියනවනේ මේ විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ. දැන් මෙතන මේ තත්වය තුළ ප්‍රීතියක් සුවයක් ඒ කියන්නේ දැන් වෙන මොකක්වත් නෙමෙයි වෙන බාහිරින් මොකක්වත් ප්‍රාර්ථනයක් නැහැ මේ මොහොතේ තියෙන මේ ධ්‍යාන සුඛය දැන් එයා අත්දකිනවා අන්න ඒ වගේ ඉතින් අපේ හිත ඒ කියන්නේ 100%ක් මේ මොහොතේ තියෙන අරමුණට එන තාක් අපේ හිතේ යම් ප්‍රතිශතයක් වෙන වෙන අතීත අරමුණු අරගෙන අනාගත අරමුණු අරගෙන ඒවැ ආස්වාදයක් ලබමින් ඉන්නවා ඉතින් ටික ටික තමයි ඉතින් මේක එකතු කරලා ඒවා හලහලා මෙතෙන්ට ගන්න ඕනේ. ඉතින් අපිට අපේ පැත්තෙන් කරන්න තියෙන්නේ අර අතීතයේ වගේ අතීතයේ දෙයක් මතක් කරලා එයා සතුටු වෙන්න උත්සාහවන්ත වෙනකොට ඒක නිකන් බාල කරලා දාන්නයි තියෙන්නේ. ඒකට තැනක් නොදී ඉන්න ඕනේ. අපේ පැත්තෙන් වෙන්න තියෙන්නේ ඒකයි. අපි ඒකට වටිනකමක් දීපකමක් අහු වෙනවා.
සංස්කාර විඥානයේ පෝෂණය කරන්න
අනිවාර්යයි. ඒ කියන්නේ එහෙම පෝෂණය කරන්න නොදී සංස්කරණ කරන්න නොදී පුළුවන් තරම් මේක නිකන් බාල කරලා දානවා. වටිනකමක් නොදී ඉන්නවා. මේක වැඩක් නැහැ කියලා මට දැන් ඕක වුමනා නැහැ කියලා යාග නිකන් පැත්තකට දානවා. ඊට අනාගතය සම්බන්ධයෙන් එනවා. අනාගතේ මෙහෙම හොඳයි, ඊට වඩා හොඳයි කියකි. ඉතින් අනාගත සිහින මැවෙනවා. ඉතින් එතකොටත් නෑ මට ඒක දැන් ඕනේ නැහැ. පස්සේ කරන්නම් කියලා අනාගතේ කරන්නම් කියලා මොකක් හරි ඒ වගේ උපක්‍රමයක් පාවිච්චි කළා. ඒකත් අගේ නොකර ඉන්නවා. ඒකටත් වටිනකමක් නොදී ඉන්නවා. එහෙමනම් අන්න හිත ටික මේ අන්ත දෙකෙන් මිදි මේ පුළුවන් තරම් මේ සරල වර්තමානයට එන්න ගන්නවා. ඉතින් මේ ඇත්තටම වර්තමානයේ කියන එක අතිශය සරලයි. දැන් ඒක හරි ඍජුයි. ඉතින් ඒක අපේ හිත සාමාන්‍යයෙන් අගේ කරන්නේ නැහැ. අපේ හිතට ඕනේ මොහේ හරි පැටලි කල්පනා කර කර කල්පනා කර කර ඉන්න තමයි එයා කැමති. ඉතින් මෙන්න මේ එකාතකින් මේ වර්තමානට හිත පැමිණීම කෙනෙක්ම හිතේ හරි නිරවුල් බවක් තමයි ඇති වෙන්නේ. හරිම නිරවුල්. යාට දැන් තේරෙනවා. යාට දැන් පේනවා මේ මොහොතේ මොකද්ද වෙන්නේ.
සයිනස්
ඔව්
අරූපාවචර කියන්නේ රූපෙන් තොර කියන එක.
එහෙම තමයි කියන්න වෙන්නේ.
එතකොට සංස්කෘතිල විඥානයකට පවතින පුළුවන් රූපකින් තොර.
පුළුවන්. ඒකනේ දැන් ඒකනේ දැන් ඔය උදාහරණයක් වශයෙන් විඥාණයට එක්ක රූපයක් අසුර කරගෙන ඉන්න පුළුවන්. එක්ක වේදනාවක් අසුර කරගෙන ඉන්න පුළුවන්. එක්ක සංඥාවක් අසුර කරගෙන ඉන්න පුළුවන්. එක්ක සංස්කාරයක් අසුර කරගෙන ඉන්න පුළුවන්. ඔය ඕනම එකක් අසුර කරගෙන විඥාණයට පවතින්න පුළුවන්. ඔයා කියවලා බලන්න මේ කන්ද සංයුත්තේන උපේ සූත්‍රය කියලා. ඒකෙදි බුදුරජාණන්සේ ඔයක ලස්සනට පැහැදිලි කරලා දෙනවා. මේ කියන්නේ කිනා රූප උපයං වා භික්කවේ විඥානං තිට්ඨමානං තිට්ඨේ රූපාරම්මණං රූපප්පතිට්ඨං. ඒ කියන්නේ ඕන මහණෙනි රූපයක් රූපයකට ලං වෙලා රූපයක් උපාදාන කරගෙන විඥාණයකට පිහිටන්න පුළුවන්. ඒ වගේම කියනවා වේදනා උපයං වා භික්කවේ විඥානං තිට්ඨමානං තිට්ඨේය වේදනා රම්මණං වේදනා පතිට්ඨං. වේදනාවකට ලං වෙලා වේදනාවක් මත පිහිටලා වේදනාවක් අරමුණු කරගෙන විඥාණයට පිහිටන්න පුළුවන්. ඒ වගේම සංඥාව ගැන කියනවා. ඒ වගේම සංස්කාර ගැන කියනවා. එතකොට මෙන්න මේ පැති හතර නැත්නම් මේ අරමුණු හතර ඇසුරු කරමින් විඥාණයට පවතින්න පුළුවන්. ඉතින් මේ හතරෙන් එකක් ඇසුරු කරමින් විඥාණයට පවතින්න පුළුවන්. එතකොට කාම ලෝකයේදී අපි මේ පහම නැත්නම් මේ හතරම ඇසුරු කරමින් ඉන්නවා. ඊළඟට රූප ලෝකෙදිත් එහෙමයි. මේ පහ මේ හතරම ඇසුරු කරමින් විඥාණය පවතිනවා. ඊළඟට අරූප ලෝකෙදී රූපය නැහැ. ඉතිරි තුන ඇසුරු කරමින් විඥාණය පවතිනවා. ඒතරේ අර තුනක්ම තියෙනවා. එදා එදා නිවෙන නීම දේශනා මාලාවේදීනේ ඔය කතා වුණේ. ඒ කියන්නේ චේතෝ විමුක්ති සම්බන්ධයෙන් ප්‍රකාශයක් ආවා. චේතෝ විමුක්ති ගණනාවක් පෙන්නනවා. දැන් එක 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 වර්ගයක් තමයි පෙන්වන්නේ මේ අප්‍රමාණ චේතෝ විමුක්ති කියලා. ඒවට තමයි ඔය මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ඛා හතර පෙන්වන්නේ. ඊට පස්සේ පෙන්වන ඔය අකුසල සමායන අරූපාවචර ධ්‍යාන සම්බන්ධයෙන් තව චේතෝ විමුක්ති පෙන්වනවා අකිඤ්චඤ්ඤා චේතෝ විමුක්ති කියලා. ඊළඟට තව විපස්සනා පැත්තෙන් පෙන්වනවා ශුන්‍යත චේතෝ විමුක්ති, අනිමිත චේතෝ විමුක්ති. අපණිහිතක් දාන්න පුළුවන් ඉතින්. ඉතින් ওই විදිහට චේතෝ විමුක්ති වර්ග කරලා තියෙනවා. දැන් එතෙන්දී ඉතින් මේ මේ එක එකක ගත්තොත් වෙනස්කම් තියෙනවා. දැන් මෙත්තා චේතෝ විමුක්තියේදී මෛත්‍රියක් මුල් කරගෙන හිත නිදහස් වෙලා, හිත හාත්පස බැතිරිලා. දැන් අපේ හිත සාමාන්‍යයෙන් එක තැනකට කොටු වෙච්ච ගතියක් තමයි තියෙන්නේ. දැන් අපි අරමුණක් ඇසුරු කරනවා කියන්නේ අරමුණේ හිර වෙලා ආයි හිත තව ආරමුණට යනවා. දැන් මේක අතහැරුණ හැම මේක හිර වෙලා. ආයි තව ආරමුණට යනවා. මේක අතහැරලා හැම මේක හිර වෙලා. දැන් හැමතිස්සෙම දැන් මේ හිත නැත්නම් විඥාණය හැමතිස්සෙම ඒ තැන්වල ගෙවල් වලට යමින් ඉන්නේ. මේ ගෙදර ඉන්නවා. ඊට පස්සේ මේ ගෙදරට යනවා. මේක අතහැරන මේ ගෙදර ඉන්නවා. ඊට පස්සේ මේක අතහැරන මේ ගෙදර ඉන්න හැමතිස්සෙම ගයක් ඇතුළේ ඉන්නේ. හිර වෙච්ච ගතියක් තියෙන්නේ. දැන් චේතෝ විමුක්ති මට්ටම් වලදී මේ හිර වෙච්ච ගතිය වෙනුවට හාත්පස පැතිරිච්ච ගතියක්. සම්පූර්ණයෙන්ම හිත නිදහස් වෙච්ච ගතියක්. තමයි අදහිනවා කියලා කියන්න වෙන්නේ. එතකොට දැන් ඔන්න ඒ වගේ අපමාන චේතු විමුක්ති පෙන්වනවා. දැන් අද කතා කරපු අරූපාවචර ධ්‍යාන ඒවත් පෙන්වන්නේ අන්න අරගේ හාත්පස පැතිරිච්ච ගතියක්. සීමාවක් නැහැ. දැන් ඊළඟ අනිමිත්ත ශුන්්‍යත ඕවත් ඉතින් හාත්පස පැතිරිච්ච ගතියක්. දැන් ඒවා හැබැයි තාම මේ කෝපය වෙනවා. තාම හැබැයි කැඩෙනවා බිඳෙනවා. තාම මොකද ඒකේ රාග ද්වේෂ මෝහ තියෙනවා. ඒක يعني මේ ලබලා තියෙන හාත්පස නිදහස හිතේ විමුක්තිය තාම ස්ථිර නැහැ. මේක කැඩෙනවා බිඳෙනවා. දැන් මරණ මොහොතේදී මේකේ හිටියයි කියලා වැඩක් නැහැ. මරණ වේදනාව ඉදිරියේ මේවා කැඩෙන්න පුළුවන්. ගිහිලා ආයෙ හිත ගිහිලා අල්ලනවා. එතකොට දැන් අකුප්පා චේතෝ විමුක්තියක් කියන්නේ දැන් මේ ඔක්කොම මේ අපි හිතමු රාග දේශ මොහ මුලිරූපටා දමලා. කෙලින්ම රාග දේශ මොහ ප්‍රහාණය කරලා ලබන්නේ අරහත් ඵල සමාධියට තමයි අකුප්පා චේතෝ විමුක්තියක් කියලා කියන්න වෙන්නේ. දැන් මෙතන කතාව වුණේ හිතන්නේ යම්ස කෙනෙක් මේ මෛත්‍රී භාවනාව මෙත්තා චේතු විමුක්තියක් මුල් කරගෙන හිතන්න දියුණු කරා කියලා හිත විපස්සනාවක් වැඩුවා. එයාටත් එතකොට යන්න පුළුවන් නේ අකුප්පා මට්ටමකට රහත් වෙන්න පුළුවන්. මුදිතාව පාවිච්චි කරලා එතෙන්ට යන්න පුළුවන්. මෙත් කරුණා මුදිතාව උපේක්ෂා ඔය ඔක්කොම හරහා එතෙන්ට යන්න පුළුවන්. දැන් උතන එදා අර මේ ස්වාමීන් වහන්සේ මතු කළේ කවුද? ධම්මවිජේ ස්වාමීන් වහන්සේ මතු කළේ. දැන් ඕකෙදි කියනවා දැන් අප්‍රමාණයි කියලා කියන්නේ සීමාවක් නැහැ කියන එක. හැබැයි තාම දැන් අපි මෙත්තා චේත විමුක්තියේ හිටියට රාග දේශ මොහ සම්පූර්ණයෙන් ප්‍රහාණය කළා නැත්නම්, ඒ කියන්නේ තාම ප්‍රමාණීකරණයක් තියෙනවා. තාම හිර වෙච්ච ගතියක් තියෙනවා. තාම සීමා වෙච්ච ගතියක් තියෙනවා. දැන් ඒක අප්‍රමාණ தත්ත්වයට යනවා කියන්නේ අන්න අකුපා මට්ටමක්. තේරෙනවද? ඈ ඔව්. දැන් ඒකම තව තව වර්ධනය කළා නැත්නම් ඒ නියමම අකුප්පා මේ නියමම අප්‍රමාණ தත්ත්වයක් එහෙමනම් තියෙන්නේ අකුප්පා මට්ටමකදී. ඊළඟට හිතන්න කිංචන දැන් ආකින්චඤ්ඤායතන ඒ පැත්ත කතා කළොත්, එතන චේතෝ විමුති පැත්ත කතා කළොත්, දැන් රාග ద్వේෂ මෝහ වලට කියන එකක් තමයි කිංචන කියලා කියන්නේ, කිසිවක් කියන අදහස. ඒතකොට ඒ කිසිවක් කියන ඒ తත්වය ටික ටික අයින් කර කර අයින් කර කර රාග ద్వේෂ මෝහ දුරු කර කර ගියොත් තමයි රියල් හොඳම සුපිරිම මට්ටමේ ආකින්චඤ්ඤායතන මට්ටමක් තියෙන්නේ. ඒක හැබැයි ඒක හැවිල්ල හැබැයි අකුප්පා. ඒ වගේමයි නිමිත්ත. දැන් අනිමිත චේතෝ විමුක්තිය ගත්තොත්, දැන් ඒ අනිමිත චේතෝ විමුක්තියෙන් කියන්නේ දැන් නිමිති ගන්න නැහැ කියලානේ. හැබැයි නිමිතිකරණයක් වෙන්නේ රාග ద్వේෂ මෝහාරා. තේරෙනවද? නිමිතිකරණයක් වෙන්නේ අපි නිමිති ගන්නෙම රාග ద్వේෂ මෝහ ඇතුලේ තියෙනවා නම්. හිතන්න දැන් ටික ටික රාග ద్వේෂ මෝහම දුරු කරගෙන යනවා. දැන් ඉතින් එන්නේ කිසිම නිමිති ගැනීමක් වෙන්න බැහැනේ එතකොට. මොකද නිමිති ගැනීමක් සිද්ධ වෙන්නේ රාග ద్వේෂ මෝහාරා නම්, එතකොට නිමිති ගැනීමක් වෙන්න බැහැ මෙතෙන්දී. මොකද මේ නිමිතිකරණයට උමනා කරන රාග ద్వේෂ මෝහ ප්‍රහාණය වෙලා. දැන් එහෙමනම් අනිමිත්ත චේතෝ විමුක්තිය අනිමිත්ත චේතෝ විමුක්තියේ මේ උපරිම එක අනිමිත්ත චේතෝ විමුක්තියේ ශ්‍රේෂ්ඨම මට්ටමේ කියන්නේ එහෙමනම් අකුප්පා මට්ටමක්. ඒ වගේ තමයි විස්තර කරන්න තියෙන්නේ. දැන් අර රාග ద్వේෂ මෝහයන් නිසාමයි නිමිතිකරණයක් වෙන්නේ. රාග ద్వේෂ මෝහයන් නිසාමයි කිංචන ස්වභාවයක් තියෙන්නේ. කිසිවක් තියෙනවා කියලා ගන්න. ඊළඟ රාග ద్వේෂ මෝහ නිසාමයි අපේ හිත ප්‍රමාණීකරණයක් වෙලා තියෙන්නේ. අපේ හිත නිකන් පටු වෙලා තියෙන්නේ. අර වගේ කියන්නේ දැන් රාග ద్వේෂ මෝහවල තියෙන ප්‍රමාණීකරණය නිමිතිකරණය කිසිවක් වශයෙන් සැලකීම කිංචන කියන තියෙන ස්වභාවය. ඉතින් ඒවා ඔක්කොම නැතිවීම තමයි අන්තිමට අකුප්පා කියලා කියන්නේ. එතකොට ඒ අකුප්පා මට්ටමකට දැන් හිතන්න අප්‍රමාණ චේතෝ විමුක්තියක් කරහත් වෙන්න පුළුවන්, ආකින්චඤ්ඤායතනයක් කරහත් වෙන්න පුළුවන්, අනිමිත්තක් කරහත් වෙන්නත් පුළුවන්. ඔන්න ඔය පැත්තක් විස්තර කරේ. හරිම ඒ කියන්නේ මේ හොඳම ගැඹුරු පැති ඉතින් මේ කතා කරන්න තියෙන හොඳ විපස්සනාවෙන් ඉතින් කතා කරන ගැඹුරුම පැති තමයි. ඒවා ඉතින් කියනවා දහමේ කියනවා මේ රාගෝ කෝ ආවසෝ නිමිත්ත කරනෝ, දෝසෝ නිමිත්ත කරනෝ, මෝහෝ නිමිත්ත කරනෝ. ඔන්න ඔහොම ඉඳි විස්තර කරනවා. දැන් බලන්න මේ කටුකුරුණ සානහස එහෙම ලස්සනට කියනවා ඔය මේ මනසේ මායාව පොතේ එහෙම ලස්සනට විස්තර කරලා තියෙනවා ඔය නිමිත්ත කරණය කියන එක. නිමිති අපේ අපිට දැන් කල්පනා කරලා බලන්න හිතේ රාගයක් ඇති කරගන්න පුළුවන්ද කියලා නිමිති වලින් තොරව. ඔන්නම් චෙක් කරලා බලන්න, උත්සාහ කරලා බලන්න. නිමිති මුකුත් හිතට ගන්නේ නැතුව මොකක්ක සංඥා හිතර නොගෙන හිතේ රාගයක් පහල කරගන්න පුළුවන්ද කියලා බලන්න. රාගය කියන එක සාමාන්‍ය තින් අර රාගය කියන එක තේරෙනවා තින්. ඉතින් එතකොට මේ අන්න ඉබ්බඳු රාගයක් නිමිති වලින් තොරව ඇති කරගන්න පුළුවන්ද? අපිට සාමාන්‍යයෙන් රාගයක් ඇති කරගන්න ඕන ස්ත්‍රියක්ගේ රූපයක් මොකක් හරි කුණු හරපයක් මතක් කරගන්න ඕනේ. නැත්තම් රාගයක් ඇති වෙන්නේ නැහැ. එතකොට හිත හිස්ව තියාගෙන ආට රාගයක් ඇති කරන්න බෑ. නිමිති වලින් තොර නම් හිස හිත රාගයක් ඇති කරන්න බෑ. ඉතින් නිමිති අත්‍යවශ්‍යයි රාගය පිණිස. නිමිති අත්‍යවශ්‍යයි ද්වේෂය පිණිස. ඒ වගේමයි හිත පැටලෙන්නත් නිමිති අවශ්‍යයි. හිත ගිහිල්ලා හිර වෙන්නත් නිමිති අවශ්‍යයි. මොන වගේ තත්ත්වයක් තියෙනවා? මොකද හදගන්න කල්පනාව?
කිංචන කිවර පස්සේ සාස කිසිවක් කියන තනියේ මේකෙන් ගද්දි දැන් ඔය රාග ద్వේෂ මොහ හරහා තමයි කිසිවක් ඇති වෙන්නේ. ඔක ප්‍රහාණය කර කර ඔහම එනකොට උතන් චේතෝ විමුක්තියක් ගැන දැන් අපි කතා කරනවා. මොකක්ද ආකින්චඤ්ඤායතන? තත්තර දේ වාකින්චඤ්ඤායතනේ කියන දේ සහ ඔය කියන අඩු කරගෙන ගිහිල්ලා කිංචන කිසිවක් නැති තැන කියන දෙකේ
වෙනසද?
වෙනස හරි
වෙනසක් නැහැ කියන දාය මම හිතන්නේ.
ඉතින් ඒකට බුදුහාඳුරු කියනවා නරූප දාන වල ඉඳලා ඒක කියන්නේ මේ ඒ කියන්නේ අරූප ධාන ගැන කතා කරද්දී දැන් ආකින්චඤ්ඤායතනේ මා රූප ධාන වලට වැටෙන්නේ.
ඔව්.
ඒක කියන්නේ මේ බුදුහාඳුරු කියන්නේ ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ නමුත් අවශ්‍යයි කියලා කියන්නේ නැහැ වගේ නේද?
නැහැ. එතන කියන්නේ දැන් අරූප ධානය තුල කෙනෙක් නිකන් ඔහේ ඉන්න ආසාදයක් ලැබමින් ඒක විපස්සනා පිණිස භාවිතා කරන්නේ නැතුව. එතකොට ඒකේ හිටියයි කියලා මේකේ ප්‍රයෝජනයක් නැහැ කියලා තමයි කියන්නේ. දැන් උතන්න අර මොකේද මේ සල්ලේක සූත්‍රයේදී. සල්ලේක සූත්‍රයේදී කියනවා මේ ධ්‍යාන හතර මුලින් රූපාචර ධ්‍යාන හතරම ගැන කතා කරලා කියනවා. මහණි යම් කෙනෙක් හිතන්නේ ඉඩ තියෙනවා මේක මේ සල්ලේකයක් වෙනවයි කියලා. මේක කෙලස් කැපීමක් වෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ කියලා. මෙහෙම වෙන්නේ නැහැ. මෙතන තියෙන්නේ කාං හුදු දිට්ඨ ධම්ම සුඛයක් විතරයි. මේ වර්තමාන වශයෙන් ලැබෙන යම් සුවයක් පමණයි මෙතන තියෙන්නේ. කෙලස් කැපීමක් වෙන්නේ නැහැ කියනවා. ඒ වගේමයි අරූප ධ්‍යාන ගැනත් කියලා කියනවා. මෙතන තියෙන්නේ හුදු සමාධි සුවයක් පමණයි. මෙතන කෙලස් කැපීමක් වෙන්නේ නැහැ කියලා. ඉතින් එතෙන්දී දැන් විපස්සනා යෝගාවචරයා මේ හැම තත්වයක්ම භාවිතා කරනවා කෙලස් කැපීම පිණිස. එතනයි වෙනස තියෙන්නේ. දැන් අරයා ඇවිල්ලා ඒක නිකන් හුදු මේ පැවතීම පිණිස, ආස්වාදයේ පිණිස, ඒකට ගිහිල්ලා ඔහේ ඉඳීම පිණිස පාවිච්චි කළා. විපස්සනා යෝගාවචරයා එහෙම නෙමෙයි, මේකට ගියා. හැබැයි මෙතන ඉඳලා වැඩ ගොඩක් යනවා. මේකෙන් එළියට ඇවිල්ලා යා මේ ඒක ඇසුරු කරපු වේදනා සංඥා සංඛාර මේ ඒවා මෙන්න නැවත නැවත ප්‍රත්‍යක්ෂා කරමින් එතන විපස්සනාවක් කරන්න පුළුවන්. නැත්තම් මේක චේතු විමුති මට්ටම පදනම කරගෙන තව තව හිතේ විපස්සනාවක් කරන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයක් කතා කරන්නේ. එතකොට මේකට ඇලීමක් නැහැ. මේකට ඇලිලා නෙමෙයි දැන් කටයුතු කරලා තියෙන්නේ. මේක නිකන් මේ පදනමක් විතරයි. එයාට නිකන් මේක හිතන්න මෙහෙම දැන් අපිට බොක්සිං ෆයිට් එකක් කරන්න නම් දැන් මේ නිකන් ගහගන්න බෑනේ. මේ ගඟට බැහැලා ගහන්න බැහැනේ. දැන් බොක්සිං ගහන්න අන්න වෙනම හදාගෙන පීටයක් හදාගෙන නිකන් පොඩි තට්ටුවක් මොකක් හරි මාලකයක් හදාගෙන මාලකයට වෙලා දැන් දෙන්න ගහගන්නවා. අන්න ඒ වගේ දැන් අපි කෙලස් වලට කෙලස් සටන කරන්න කෙලසුන් මේ හොඳ පදනමක් හදාගෙන සතියෙන් හදාගත්ත පදනමක්, සමාධියෙන් හදාගත්ත පදනමක්, ප්‍රඥාවෙන් හදාගත්ත පදනමක් වශයෙන් ඔන්න චේතු විමුති මට්ටම භාවිතා කරනවා. ඒ චේතු විමුති මට්ටම තුල හිටගෙන කෙලස් වලට ගහනවා. දැන් මොකද එයාට ඒ යෝගාවචරයට යම් අත්දැකීමක් තියෙනවනේ චේතු විමුති මට්ටමක් ගැන. ඒ කියන්නේ දැන් හිතන්න හිතේ නිදහසක් ගැන එයා දන්නවා. දැන් හිතේ කෙලසුන්ගෙන් තොර තත්ත්වයක් එයා අත්දැකලා තියෙනවා. හැබැයි දැන් ඔන්න ආයෙත් හිත ගිහිල්ලා රාගෙට වැටලා තියෙන්නේ. රාගෙට වැටුණා නම් ඒ කියන්නේ දැන් හිත නිදහස් නැහැ. තේරෙනවද? දැන් කලින් නිදහසක් එයා සාක්ෂාත් කරපු මනුස්සයාට දැන් තේරෙනවා මං කලින් හිටිය නිදහස් තත්වයක. දැන් නම් හැබැයි හිත නිදහස් නැහැ. දැන් ආයෙ හිත උපාදාන කරලා තියෙන්නේ. දැන් ආයෙ හිත හිර වුණා. දැන් හිතේ විමුක්ත නැහැ දැන්. අන්න එයා ඒක තේරුම් අරගෙන මේ හිත එතනින් අයින් කළා ආයෙත් නිදහසට ගන්න ඕනේ. දැන් ඔය මොකද්ද ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ එහෙම කියන්නේ බුදුහාමුදුරුවෝ? තර හිටපු තැන සංස්කරණයක් නැහැ. දැන් මේ හැදිච්ච තැන සංකතයි. හැදිච්ච තැන හරි සකස් කිරීමක් තියෙනවා. එහෙම තේරුම් අරගෙන මේ සංකත ස්වභාවය තේරුම් අරගෙන මේක අත්හැරලා දාලා ආයි මෙතෙන්ට එනවා. මේක සාන්තයි, මේක ප්‍රණීතයි, මේක උපේක්ෂා සහගතයි කියලා අන්න මේ චේතු විමුති මට්ටම තමයි යාගේ පදනම වෙන්නේ. ඉතින් එතකොට මෙයා ඒ කියන්නේ ඒ මට්ටම් පවා පාවිච්චි කරන්නේ කෙලෙස් ප්‍රහාණය පිණිසනේ. එතකොට මේක නිකං ඔහේ ඉන්දීම පිණිස නෙමෙයි. එතකොට වෙනසක් තියෙනවා.
අසත්‍යන විදිහට නිකන් ඔහේ ඒකෙමින් නැතුව දැන් ඒක ඕනම තැනක උපයන්න මට්ටමට හදා ගන්නවා කියන
එක. ඕනේ නේ.
ඒ කියන්නේ
කෙලස් අඩු වෙනවා කියන
එක. උපයන්න
පුළුවන් වෙන්නේ කෙලස් අඩුනන්නේ. අනිවාර්යයෙන්. දැන් හිතන්න ඔයා දැන් පරයන්කෙදී ඔක ගත්තා. තාම සක්මනේදී බෑ. ඇයි බැරි? හිත යනවා එහෙ මෙහෙ. හිත තාම මේ එතන තියාගන්න බෑ. හිත ආයෙත් ඔන්න දකින්න දෙයකට යනවා. හිත ආයෙත් ඔන්න ඇහෙන දෙයකට යනවා. නැත්නම් ආයෙත් දැනෙන දෙයකට යනවා. මොකද කෙලස් තමයි ඉතින් ඒ. හිතට තාම බෑ තනියෙන් ඉන්න. තනියෙන් ඉන්න තරම් යා ශක්තිමත් නැහැ. නිදහසේ ඉන්න බෑ. යාට තාම ගිහිල්ලා කොහේ හරි හේතු වෙනවා. ඇලෙනවා ගිහිල්ලා. ඉතින් හිතන්න රාගෙ, ද්වේෂෙ, මෝහෙ දුරු වෙලා නම් මිනිස්සයාව ගලේ ගැහුවත් ඉතින් ගානක් නැහැ.
ඊට පස්සේ යාට ඒ තත්ත්වෙට කැමැත්තක් ඇති වෙන්න පුළුවන්.
මොන තත්ත්වෙටද?
ඉතින් දැන් ඒ
අතිග්‍රහත චේතු විමුක්තියට කැමැත්තක් කියන එකද අනේ මන්ද ඉතින් එතින්ද කියන්න වෙන්නේ. ඉතින් උන්වහන්සේලා දැන් ඔය රහතන් වහන්සේලා ගැන එහෙම කියනවා. රහතන් වහන්සේලා ගැන කියනවා ශුඤ්‍යතෝ අනිමිත්තෝ ච විමුක්ඛෝ යස්ස ගෝචරෝ. අහලා දිනා නේද? ධම්මපදේ. ධම්මපදේදී එහෙම කියනවා. ධම්මපදේ කියනවා මොකද්ද මේ මුල පාදයේ මොකද්ද ඒකේ? සබ්බාසවා පරික්ඛීන ආහාරේ ච අනිසිතා. ශුඤ්‍යතෝ අනිමිත්තෝ ච විමුක්ඛෝ යස්ස ගෝචරෝ. ඒ කියන්නේ ආශ්‍රයන් සම්පූර්ණයෙන්ම ෂය වෙලා ආහාරයන් ගැන මොකක්වත් රැස්කිරීමක් ආසාවක් නැහැ. ශුඤ්‍යතෝ අනිමිත්තෝ ච විමුක්ඛෝ යස්ස ගෝචරෝ. ඒ රහතන් වහන්සේලා ශුඤ්‍යත අනිමිත්ත මේ ගොදුරු බිම් තමයි ඇසුරු කරමින් ඉන්නේ. ඉතින් මේවා මුකුත් නැහැ කියලා තමයි හිතාගෙන තියෙන්නේ. ඉතින් රාග දේශ මොහොත් නැහැ. ඉතින් හිත බොහොම නිදහසේ තියෙනවා කියලා තමයි කියන්නේ නේ. දැන් අපිට වෙලා තියෙන අපි 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 තාම අර මොනාහරි තියෙන මට්ටමක ඉඳලන්නේ මේක ගැන අපි හිතන්නේ. ඒතර අපිට මේක ටිකක් අර තේරුම් ගන්න අමාරුයි. නමුත් උන්වහන්සේට දැන් රාගෙත් නැහැ, දේශෙත් නැහැ, මෝහෙත් නැහැ. ඉතින් බොහොම නිදහස් හිතක්. ඒ නිදහස් ස්වභාවය තුල හිත පවත්නවා. ඒ ගොදුරු බිම තමයි අසුරු කරන්නේ. එහෙම තමයි හිතන්න වෙන්නේ. තේරුම් ගන්න වෙන්නේ.
ඒතර අර වගේ ප්‍රශ්නයක් එන්න විදියක් නැහැ
නේද? මොන වගේ ප්‍රශ්නයක්ද? කියන්නේ ඒ තත්ත්වයට ඇලීමක් එනවයි කියලා හිතන්න අමාරුයි. ඇලීමක් එනවයි කියලා හිතන්න අමාරුයි. හැබැයි ඉතින් දැන් හිතන්න දැන් රහතන් වහන්සේ කෙනෙක් අරහත් ඵල සමාධියකට යනවා.
හැබැයි දැන් දර මේ චූලසුඤ්ඤත සූත්‍රයේ කියනවානේ මේ දෙන්න ඇවිල්ලා චේතු විමුක්ති මට්ටමට ඇවිල්ලා
ඒකත් අභිසංකතයි
කල්පනා කරන්න කියලා කියනවානේ.
අභිසංකතයි. නෑ ඒ චේතු විමුක්තියක් කියන්නේ ඒ ශුඤ්ඤත සමාධියක් ඒ කතා කරන්නේ. අනිමිත සමාධියක් කතා
කරන්නේ. අනිමිත සමාධිය.
තාම ඒ කියන්නේ දැන් එතන තාම අන්න යෝගාවචරය ඒක නිකන් දැන් අල්ලගත්තා. එතෙන්ට දැන් හිතපත් උනා. හැබැයි තාම හරිම එක හරිම මේ 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 වල්නරබල්. තාම එතන කැඩෙන බිඳෙන සුළුයි. ඒ එතන දැන් යා මේ සෑහෙන හිතන්න මෙහෙම. යා ආනාපාන සතියක් වඩලා හිතේ සමාධිය හදලා වේදනානුපසනාවක් හොඳට කරලා එතනින් තමයි ඔන්න අතෙන්ට පැනගත්තේ. හැබැයි ඉතින් මේක සුළුවේ මොහොතයි කැඩෙනවායි. දෙහිඳ බුදුහාඳුරගෙන මේකත් සංකතයි ඉඳන් මොකද්ද අනිමිත්ත චේතෝ සමාධින් අபிසංකතං අபிසංචේතිතං මේක තාම සංකතයි මේක තාම සකස් වෙලා තියෙන්නේ මේක හිතලා ගත්ත දෙයක් තාම තටමලා ගත්ත එකක් මේක දෙහිඳ මේක තාම අනිත්‍යයි කියලා නම් මෙතනම විපස්සනාවක් කරන්න කියලා කියනවා දැන් ඒක කරන්න ඉතින් එහෙමනම් හැදෙන්න ඕනේ ටිකක් අල්ල හිටින ගතියක් නේ හැදෙන්න ඕනේ නේද ඉස්සරහට යන්න එයාට පුළුවන් වෙනෝනේ ඒ තරම්ම දඟලන්නේ නැතුව දැන් මේක හදා ගන්න. මොකද ඒක දැන් ටිකක් එයාට දැන් කෙලස් අඩු වෙලා මොකද කෙලසුන්නේ ආව කඩන්නේ. දැන් මේ හිත නිදහස් කරගත්තාම නිදහස අහිමි වෙන්නේ ඇයි? නේද? අපි හිතලා බැලුවොත් නිදහස අහිමි වෙන්නෙම රාගය නිසා. නිදහස අහිමි වෙන්නෙම ද්වේෂයක් නිසා. නිදහස අහිමි වෙන්නෙම මෝහයක් නිසා. ඉතින් මේ තුනම කපලා දැම්මනම් නිදහසේ තමයි ඉන්නේ. ආය අමුතුෙන් නිදහස් කරගන්න දෙයක් නැහැ. එයාට ඕන විදිහට ඉන්න පුළුවන්. නේද? අර 13 වෙනි සානංශේ එදා ඇහුවේ ලොකු සානංශේ අරහත් විකුර්ණෝණේ ගැන. අරහත් විකුර්ණෝණේ කියනවා කියනවා කියන්නේ ඕන විදිහට ඉන්න පුළුවන්. දැන් රූපයක් දැකලා ඒක සුබ නම් සුබ විදිහට ගන්නත් පුළුවන්ලු. සුබයි කියලා සුබයි හැබැයි උන්හතර හිතනවා මේක අසුබයි කියලා ගන්න ඕනේ. අසුබ විදිහට ඉන්න පුළුවන්. ඕක සුබත් උබත් නැතුව අසුබත් නැතුව උපේක්ෂාවෙන් ඉන්න ඕනේ කියලා හිතනවා. උපේක්ෂානුත් ඉන්න පුළුවන්ලු. දෙකම නැතුව නිකන් ඔහි ඉන්නවලු සතෝ සම්පජානෝ. එහෙමත් ඉන්න පුළුවන්ලු. ඕන විදිහට ඉන්න පුළුවන්. ආයි මොකක්වත් අපි වගේ දඟලන්න දෙයක් නැහැ. උන්වහන්සේ ෆුල් මාස්ටර් කරලා දීන වැඩේ දැන්. ඒකට කැමැති විදිහට ඉන්න පුළුවන්. ඕනම අරමුණක. චිතන ලස්සන වැඩේ. දැන් අපිටලා තියෙන දැන් හොඳ ලස්සන එකක් දැවුවා අපිට පුළුවන් මේක එකපාරට මේක නිකන් අසුබ විදිහට බලන්න. එහෙම බෑනේ ඉතින්. හොඳ දඟලලා නම් පුළුවන්. අසුබයක් දාගන්න ඉතින් අමාරුයි. රහතන් වහන්සේට ඕන වෙලාවක ඕනනම් සුබවත් බැලුවේ හැකි ඕන අසුබත් බලුවද හැකි ඕන උපේක්ෂා නුදුද හැකි ඔක්කොම අතහැරලා දාලා උපේක්ෂා මේ සතිය ඉන්නොත් ඉතින් හැකිලු. අන්න විකුරුවනේ. ඔව් එතන වෙනමයි කතාවක්. එතන ඈ ඔව් අඥාන උපේක්ෂාව කියලා කියන්නේ දැන් හිතන්න මේ දැන් තාම අපි සත්පුජ්‍යල සංඥාව තුළ ඉන්නවා. ඉන්න ගමන් ඉතින් මට උපේක්ෂා නුතුද බැහැ. අන්න එතන තියෙන්නේ يعني ලොකු ප්‍රඥාව මත පදනම් වෙච්ච උපේක්ෂාවක් නෙමෙයි. දැන් හිතන්න කාට කවුරු හරි කෙනෙක් කියනවා මට දැන් ඉස්සර වගේ කේන්තියක් නැහැ. මට මේ මගේ මහත්තයා එක්කත් කේන්ති ගන්න නැතුව ඉන්න පුළුවන්. මගේ නැන්දම්ම එක්කත් කේන්ති ගන්න නැතුව ඉන්න පුළුවන්. මගේ දරුවා එක්කත් ඇලෙන්න නැතුව ඉන්න පුළුවන්. දැන් මෙතන මම හැබැයි ඉන්නේ මේ. මම මහත්තයා එක්ක කේන්ති ගන්නෙත් නැහැ, නැන්දම්ම එක්ක කේන්ති ගන්නෙත් නැහැ, දරුවාට ඇලෙන්න යන්නෙත් නැහැ. මම ඉන්නවා උපේක්ෂාවෙන්. ඉතින් මෙතන යම් පමණක අඥාවක් තියෙන අඥා උපේක්ෂාවක් කියලා කියන්න පුළුවන්. ඉතින් එයා විපස්සනාව මත ආපු උපේක්ෂාවද දන්නේ නැහැ. හැබැයි හුඟක් කරලා තාම මෙතන මම ගත්ත ආත්ම දෘෂ්ටියක් තියෙනවානේ. තාම මේ නැන්දම්ම ඉන්නවා. නැන්දම්මත් එක්ක ගැටෙන්න යන්නේ නැතුව ඉන්නවා. මහත්තයත් ඉන්නවා. මහත්තය එක්ක ගැටෙන්න යන්නේ නැතුව ඉන්නවා. දරුවත් ඉන්නවා. දරුවත් එක්ක ඇලෙන්න යන්නේ නැතුව ඉන්නවා. දැන් මේකයිලා උපේක්ෂාවක් තමයි. හැබැයි යම් පමණක අඥාන බවක් යට තියෙනවා. මෙතන තාම ඉන්නේ අවිද්‍යාවක් මත. තාම ඉන්නේ පුජ්ජල සංඥාව මත. හිතන්න දැන් රහතන් වහන්සේ කෙනෙක්. රහතන් වහන්සේ කෙනෙක් ඊට වඩා වෙනස් කියලා කියන්න පුළුවන්. උන්වහන්සේට මේ එකක්වත් සත්පුද්ගල සංඥාවෙන් ගෙනෙන්නේ නැහැ. උන්වහන්සේට මේ ඔක්කොම නිකන් හුදු සංස්කාර පමණයි. එතකොට අන්න උන්වහන්සේ ඉන්නේ ලොකු ප්‍රඥා පදනමක් මත උපේක්ෂාවක. ඒක ඉතින් හරි ශ්‍රේෂ්ඨයි කියන්න පුළුවන්. ඉතින් එහින්දා ඒ කතා කරන උපේක්ෂාවයි අර සාමාන්‍යයෙන් අපි ඒ කියන කියන්නේ තාම නුවණක් මත පිහිටල නැති ඒත් අපි නිකන් හිතේ යම් අද්දසතාවයක් හදන්න පුළුවන් වෙන වෙන ක්‍රමහරහා නේද? දැන් මෛත්‍රී භාවනාව හරහා මෛත්‍රී වඩලා වඩලා ද්වේෂය යටපත් කළා. දැන් එතකොට ද්වේෂ අරමුණක් එක්කත් මෛත්‍රියෙන් ඉන්න පුළුවන් ගැතියක් හදන්න පුළුවන්. ඉතින් ඒකත් නරක නම් නැහැ. ඒකත් හොඳයි. අවශ්‍ය වෙනවා. අවශ්‍ය වෙනවා. එහෙම දෙයක් හොඳයි. එතකොට හිත ටිකක් නිෂ්කලංකයිනේ. මේක ඒවා වැදගත්. හැබැයි තාම ඉතින් හොඳ ශ්‍රේෂ්ඨ මට්ටමක උපේක්ෂාවක් කියන්න බෑ. ඔව්.
අන්මාහින් අරමුණු ප්‍රබල වුණත් මේ
කැඩෙනවා. අන්න ඒකයි. අන්නේ බඳු. ඒ කියන්නේ තාම අර චේතෝ විමුක්තිය කෝපයයි. ඒ මෙත්තා චේතෝ විමුක්තිය තාම කෝපයයි. එයාට තාම අපි හිතමු දැන් එයාට මේ පොඩි කෙනෙක්ගේ රැවීමක් ගැරවීමක් බලාගෙන ඉන්න පුළුවන්. හැබැයි ඊට වඩා හේකට ගියොත් කේන්ති යනවා. අන්න ඒ වගේ.
කවුද ප්‍රසිද්ධ වෙලා හිටියානේ නේද? හරි උපේක්ෂයි කියලා බුද්ධ කාලේ.
ඔව්. වේදේහිකානේ. වේදේහිකා. ඔව් ඔව්. හරිම හොඳ කාන්තාවක් කියලා මේ ප්‍රසිද්ධලා හින්දලා තියෙනවා වේදේහිකා කියලා කාන්තාවක්. ඉතින් එයා ගාව ඉන්නවා මේ දාසියක්. මොකද එයා නමක් දීලා නන්ද මට මතක නැහැ. දැන් මේ දාසියට ඕනේ නෝ ඇත්තටම මේ වේදේහිකාව මේ හරි හොඳද? උපේක්ෂා සහගතද? කාත් එක්කවත් කේන්තියක් නැද්ද කියලා චෙක් කරලා බලන්න. ඉතින් ඒක දවසක් මොකද කරන්නේ? මෙයා ටිකක් පරක් වෙලා හැරෙනවා. දැන් වේදේහිකාවට තේරෙනවා දැන් ඉතින් පොඩ්ඩක් මේ 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 දාසිය ටිකක් පරක් වෙලා ගාවේ නැගිට්ටේ කියලා. මුකුත් කියන්නේ නෑලු ඉතින් එදා. ඊළඟ දවසෙත් දැන් ටිකක් පරක් වෙලා නැගිටිනවා. ඊටත් වෙලා ටිකක් පරක් වෙලා නැගිටිනවා. ඊට පස්සේ දැන් වේදේහිකාව ඇවිල්ලා කියනවලු මේ අද පරක් වුණා වැඩි නැගිටින්න කියන ෂේප් එකේ කියනවා පොඩ්ඩක් ඉතින්. ඊළඟ දවසෙත් පරක් වෙලා නැගිනවා. දැන් නම් ඉතින් පොඩ්ඩක් කේන්ති ගිහිල්ලා. අන්තිම දවසේ තවත් පරක් වෙලා නැගිටිනවා. ඊට පස්සේ ගහනවලු හොඳටම ඔළුව පැලෙන්නම ගහනවලු. ඊට පස්සේ දැන් අර දාසිය ගමේ යනවා කෑ ගහා මෙන්න ඕගොල්ලෝ මේ මහා ලොකුවට හරි හොඳයි කියලා හිටිය හිතාගෙන හිටිය වේදේහිකාව මට කරපු දේ මෙන්න පොල්ලෙන් ගහලා මගේ ඔළුව පැලුවා. එතනින් ඉවරයි. ඒ වගේ තමයි. ඉතින් අර අපි හදන මේ උපේක්ෂා සත්වය මේ කැඩෙනවා යම් සීමාවකදී විතරයි. අර මල පයින්නවා කියලා කියන්නේ මල පැන්න ගමන් ඉතින් ඊළඟට ඔන්න ගහනවා බයිනවා කෑක් ගහනවා උඩ පයින්නවා. මොකද කෝපය වෙනවා. අකුප්පා නෙමෙයි.
රූප තණ්හා අරූප තණ්හා කියන එක අනාගාමී කම්ම යනවා කියලා දොස් කියන්නේ.
නෑ ඊටත් එහා. රූප තණ්හා අරූප තණ්හා තියෙනවා දිගටම. රහත් වුණාම පමණයි දුර වෙන්නේ. කාමරාගය තමයි නැති වෙන්නේ අනාගාමී වෙලාවදී. එහෙමයි කියන්නේ. කාමරාග දැන් සංයෝජන ධර්ම 10ක් පෙන්වනවා. ඒකෙන් කාම දැන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුන මේ සෝවාන් වෙනකොටම දුර වෙනවා කියලා කියනවා. සකදාගාමි වෙද්දී කාමරාග පටික දෙක නිකන් දුර්වල වීමක් විතරයි වෙනවා කියන්නේ. අනාගාමි වෙද්දී තමයි කාමරාග පටික කියන දෙක සම්පූර්ණයෙන් මුළුමනින්ම දමන්නේ. ඒ නිසා නැවත උන්වහන්සේ කාම ලෝකයකට පැමිණීමක් නැහැ. හැබැයි රූපරාග අරූපරාග තියෙනවා.
ඒ කියන්නේ අරවට ඇල්ම
රූප භව ගැන අරූප භව ගැන තම ඇල්ම තියෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ඒ උන්වහන්සේලා ගිහිල්ලා රූප ලෝකවල අරූප ලෝකවල උපදින්න පුළුවන්. දැන් අන්න අතන තවත් පොඩි කැලලක් අද මේකට එකතු කරන්න පුළුවන්. දැන් අපි අද කතා කරන අරූප ධානය ගැන. දැන් අනාගාමී වෙච්ච සාමින් වහන්සේ කෙනෙක් යම් යෝගාවචරයෙක් උන්වහන්සේ අරූප ධානයක් වඩලා අරූප ලෝකයකට ගියොත් හැබැයි එතෙන්දි නිවන් දකින්නවා කියලා කියන්න පුළුවන්. මොකද දන්නවනේ පාත් එක දන්නවනේ. කළ යුතු දේ දන්නවා. ඒ හින්දා යා දැන් ඉගෙනගෙන යන්නේ. ඒ හින්දා යාට ගැටලුවක් ඇති වෙන්න බෑ. ඒ නිසා කොහොමත් ඉතින් රූපරාග අරූපරාග දෙක ප්‍රහාණය වෙන්නේ රහත් උනාමයි කියලා තමයි කියන්නේ.
ඒ කියන්නේ රූප අරමුණක් ආවොත්නේ අපි රූපයක් ශබ්දයක් ගන්ධයක් ඒ වලින් කැමැත්තක් ඇති
වෙනවා. නෑ නෑ ඔතන ලක්මාල් මේ කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන එක තාම මේ කාම ලෝකේ. කාම රාගය කියලා තමයි ඒවට දාන්නේ. කාම තණ්හාව එතන තියෙන්නේ. දැන් මෙතන රූප තණ්හාව කියලා කියන්නේ රූප භව සම්බන්ධයෙන් තියෙන තණ්හාවක්. රූපාවචර ධ්‍යාන ගැන කියන තණ්හාවක්. නැතුව මේ රූප බලන්න තියෙන තණ්හාව නෙමෙයි. එහෙම කියන්න අමාරුයි.
අර රූප කියලා ගන්නවා අර මේ පටවිය.
අපෝ තේජවයද?
ඔව්. නේද? අන ලැබුවා. එකක් මත පිහිටලා වඩන සමාධියක් මේ රූපාවචර.
රූපාවචර ධ්‍යාන. එහෙම කියන්න පුළුවන්. ඔව්. එහෙම හැබැයි දැන් හැම
ධ්‍යානයක්ම ආනාපානයත් අපි රූප කර්මස්ථානයක් කියන ගන්නේ
ගන්න ඒක තමයි
ඒක තමයි
ධාතුවනේ තනනේ
ධාතුවනේ
ඉතින් ඒ වෙන් ධ්‍යාන වලට යන්න පුළුවන් දැන් කසින ගත්තොත් ඒ පටවි කසින ඒ කසින ඒ ධ්‍යාන වටෙන් කියන්න පුළුවන් හැබැයි ඉතින් ඔතනින් දැන් අරූපාවචර වලදී එහෙම එකක් නැහැ අරූපාවචර ධ්‍යාන වල එහෙමවදු පටවියක් මත පිහිටීමක් ඒ මොකක්වත් නැහැනේ එතන තියෙන්නේ ඒකෙන් තොර බවක්
ඔව් එතන රූපෙන් තොරයි
රූපෙන් තොරයි
කාමයේ
රූපය
වෙනස් වෙන තැනක කාම
වචන ඉඳුරන් හරහානේ ඔය ඇස පිනවීමෙන් කන පිනවීමෙන් දිව නිව දිව නාසය කය ඒ මේ ඉඳුරන් පහ පිනවීමෙන් ලබන ආස්වාදයක් එතකොට ඒක දැන් ඇහැට නම් රූප පෙන්නලා තමයි කනට නම් ශබ්ද අස්සවලා නේද ඉතින් අපිට එහෙම තමයි තේරුම් ගන්න වෙන්නේ දැන් එතකොට මේ ඇතුලේ ඉන්ද්‍රයන් පහ පිනවන්න බාහිර ඉන්ද්‍රයන් බාහිර ආයතන තියෙනවා ඒ හරහා පිනවීමෙන් ලබන ආස්වාදයක් එතකොට මේ කාමාවචර නැත්තම් කාම තණ්හාවක් අතන තියෙන රූප තණ්හාවක් කියවහම එතන මේ දැන් මේ කාම ලෝකයේ තියෙන රූප තණ්හාවම නෙමෙයි එතන කතා කරන්න වෙන්නේ නේ කාම ලෝකයේ තියෙන රූප පැටලුනේ ඒකයි කාම ලෝකයේදී අපිට තියෙනවානේ ඔන්න අපි ටීවී එක බලනවා දැන් එතන රූප තණ්හාවක් තියෙන්නේ ඒකයි දැන් ධ්‍යාන වඩන මේ ධ්‍යාන ලාභීන් වහන්සේ කෙනෙක් රූප ලෝකයන් ගැන රූපාවචර බ්‍රහ්ම ලෝකයන් ගැන රූපාවචර ධ්‍යානයන් ගැන තියෙන තණ්හාව අතර වෙනසක් තේනවනේ. එතන තියෙන නිර්ආමිස සුඛයක් කියන්න පුළුවන්. ඒක ඇවිල්ලා මේ යා ඇහැ ඇරලා ඇහෙන් ලබන ප්‍රීතියක් නෙමෙයි. ධ්‍යාන සුඛයක්. නිර්ආමිස සුඛයක් එතන තියෙන්නේ. ඒකත් ඉතින් සූක්ෂම මට්ටමක තණ්හාවක් එතන. සූක්ෂම මට්ටමකින් යා ඒකට ඇලිලා. ධ්‍යාන සුඛයක්. දැන් එතන කෙලින්ම මේක සම්පූර්ණයෙන් කාමයන්ගෙන් තොරයි. දැන් ප්‍රථම ධානය ගැනම අර්ථ දක්වන්නේ බුදුරජාන් වහන්සේ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි. සවිතක්කං සවිචාරං විවේකජම් පීති සුඛං පඨමජ්ජහලං උපසම්පජ්ජ විහෙරති. මේ විවිච්ඡේව කාමේහි කාමයන්ගෙන් වෙන්වම විවිච්ඡේව අකුසලේහි ධම්මේ. අකුසල ධර්මයන්ගෙන් වෙන්වම. ඒතර ඒවා ගැන කතාවක් නෑයි. ඒ හිතේ ආයි මේ තාවකාලිකව ඒ ධ්‍යාන මට්ටමේදී කෙලින්ම අකුසල් නැහැ. කෙලින්ම කාමයන් ගැන තණ්හාවක් නැහැ. ඒ කිසි දෙයක් කතා කරන්න බෑ. කියන්නේ කාම ලෝකයේ ගැන තණ්හාවක් තියෙන තාක් ඒ හිත රූපාවචර ලෝකයට ඉස්සෙන්නේ නැහැ. ඉස්සෙන්න බෑ. ඒක කෙලින්ම ධ්‍යාන ගැන කතා කරද්දිම කෙලින්ම අතනින් තමයි පටන් ගන්න. විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි. කෙලින්ම පංචකාමයන් ගැන තියෙන ආසාවෙන් තොර කරගන්න ඕනේ හිත. එහෙම නම් අන්න රූප ලෝකෙට ඉස්සෙනවා හිත. එතන කතා කරන්නේ රූප තණ්හා කියන්නේ මේ අපි බලන ඇහෙන් ටීවී බලන්න ඕනේ කියන තණ්හාව නෙමෙයි. ඇහෙන් ලස්සන රූපයක් බලන්න ඕනේ කියන තණ්හාව නෙමෙයි. එතන කියන්නේ අර ඊටාම සූක්ෂම රූපාවචර ධානයේට තියෙන තණ්හාවක්. ධාන සුඛයට තියෙන තණ්හාවක් කියන්න පුළුවන් ඉතින්. හොඳයි ඉතින් අපි නම් ඊතරණකම් කතා කළා. වෙන විශේෂ ප්‍රශ්නයක් නැත්නම් එහෙමනම් අද අපි සාකච්ඡා අවසන් කරමු. ඉතින් අපි සියලු දෙනා එකතු වෙලා යම් කුසලයක් සාකච්ඡාමේ කුසලයක් ඇති කරගත්තා නම් අපි සියලු ලෝකවාසීන් සමග මේ බෙදා හදාගමු. එත්තවතා චාදී ගාථා සජ්ජහනා කරමු. එත්තවතා ජාම්මේහි සම්බතං පුඤ්ඤේ